விகசித்தவனோ சிதகட்ட விபிதுனோ அதகட்ட நிதஹஸ்துனோ ஜீவிதே கட்ட துரகுலு ஹரிமின் ஒப்பாப்த மே கொடவன்னே බදාදා ආධ්‍යාත්මික හෝරාවට සදහම් සැඳෑව සදහම් අම්බලමට පසුබිය සතිය පුරාම යම්තාක් දුරකට ධර්මතා වටහා ගනිමින් දන්නා ධර්මතා අත්දකිමින් අත්දකින ජීවිත සිදුවීම් හරහා අලුත් ධර්මතා සොයා ගනිමින් මේ යන ගමනේ කිසියම් ප්‍රගතියක් කිසියම් සාර්ථකත්වයක් අඩු වැඩි වශයෙන් ඔබ අප සෑම දිනාම ලබා ගන්නට ඇති සාක්ෂාත් කර ගන්නට ඇති හිතවතුනි අවබෝධය සමහර විට හිතෙන්ට පිළිවන් එකවරම එන ගහනවා වගේ පහුගිය මොහොතේ අනවබෝධයේ හිටි කෙනෙක් මේ මොහොතේ පූර්ණ අවබෝධයට පත් වෙනවා. එහෙම තමයි අප කතන්දර අහලා තියෙන්නේ. එක්වරම සෝතාපට්ටි ඵලයටපත් වුණා සකදාගාමි අනාගාමි අරහත් පසේ බුදු බුද්ධත්වය මේ ආදී වශයෙන් එබඳු ශනික පරිවර්තන ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. එහෙම පරිවර්තනයක් ගැන කියන විට තමයි නිතතින්ම සාදුනාදයක් නැගෙන්නේ නොදැනුවත්වම. සාදු කියන්නේ එතෝ මොහොතින් මොහොත දවසෙන් දවස දසම බිඳුවයි 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 එක වගේ එහෙම එළිය කරමින් අන්තිම මොහොතේ 99.99ක් තිබිලා තවත් ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදිහට මේ දශම එකකින් සිය සම්පූර්ණ වුණා කිව්වොත් ඒ ගැන හිතේ ලොකු ප්‍රසාදයක් එය ප්‍රාතිහාරයක් විදිහට පේන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ, විමතියකුත් නෑ, පුදුමෙකුත් නෑ. බලාපොරොත්තු වෙන්නේ එකවරම බිඳුවේ සිට සතකයක් සියක්. හිතවතුනි එබඳු ප්‍රාතිහාරයන් ගැන විශ්වාස කරමින් ප්‍රාතිහාරයන් බලාපොරොත්තු වෙමින් ප්‍රාතිහාරයන් සිදුවනතුරු උඩබලාගෙන සිටිනවා වෙනුවට දසමෙන් දසමය මොහොතින් මොහොත ශනේයෙන් ශනේය අවබෝධ කරගත යුතු කාරණා අවබෝධ කර ගැනීමට මහන්සි වීම වටිනවා. එය ප්‍රායෝගිකයි. එයින් තමා ප්‍රතිඵල ලැබෙන්නේ. එම නිසා මේ බදාදා ප්‍රාතිහාරයක් වෙයි කියා එහෙම විශ්වාසයක්, එහෙම ඇදහීමක්, බලාපොරොත්තුවක් මේ හිතවතුන් කවුරුවත් තුළ නැතුව ඇති. බ්‍රහස්පතින්ද සිදු නොවුන, සිදු නොවන, සිකුරාද සෙන්සුරාද ඉරිදා සිදු නොවූ හා සිදු නොවන සඳුදාංකහරුවාදා ඒත් නොලැබුණු කිසියම් ආධ්‍යාත්මික ඵලයක් ක්ෂණිකවම එකවරම බදාද අතහමාරට ලැබෙයි, සිදුවෙයි. එබඳු විශ්වකර්මයක් සිදුවන්නේ නෑ. එහෙම හීන දැකීමකුත් නෑ. ඒට වඩා අපි කවුරුත් බොහොම ප්‍රායෝගිකව අඩියෙන් අඩිය යන ගමනක්. අපි කීප වතාවකම සාමූහිකව අවධානය යොමු කළා, සාමූහිකව සොයා බැලුවා, තේරුම් ගත්තා මේ ජීවිතේ නැතිනම් ලෝකේ නැතිනම් විශ්වයේ ද්‍රව දෙකක් තිබෙන බව. ද්‍රව දෙකක් උතුර දකුණ වගේ, නැගෙනහිර බටහිර වගේ, රින දහන වගේ, තහවල රාත්‍රිය වගේ, සීතල උණුසුම වගේ, මේ විශ්වයේ හැම විටම ද්‍රව දෙකක් තිබෙනවා. දොරටු දෙකක් තිබෙනවා. ඉතින් මේ එක දොරටුවකින් එක ද්‍රවයකින් ඇතුල් වුණාම සනීපයි, හොඳයි, කවුරුත් හොඳයි කියනවා, වඳිනවා, පුදනවා, හෘද සාක්ෂියටත් එකඟයි, ආගමටත් එකඟයි, සංස්කෘතියටත් එකඟයි, කර්මයටත් හොඳයි, හොඳ කර්ම. අනිත් ද්‍රවයට කවුරුත් හොඳයි කියන්නේ නරකයි. ඒ ද්‍රවය ඒ දොරටුවෙන් ඇතුල් වුණාම ගිහාම දුකයි. හෘද සාක්ෂියක් දොස් කියනවා, සමාජයක් දොස් කියනවා, හැම ආගමක්ම වගේ විවේචනය කරනවා. ඉතින් මේ හොඳ නරක, හොඳ සහ නරක, අපි ඒ වෙනුවට වචන දෙකක් භාවිතයට ගත්තා, දහම හා අදහම. දහම අදහම, අදහම සම්මුතියක් විදිහට සාපේක්ෂ වශයෙන් මුළු ලෝකේම වගේ ප්‍රතික්ෂේප කරනවා. අදහම දහම පිළිගන්නවා, හොඳයි කියන, ගරු කරනවා. ඒ මොන දහමද කියන කාරණයට වැඩිය අපි තමු යුක්ති ධර්මය, යුක්ති ධර්මයේ සාධාරණත්වය කවුරු අගය කරනවා. හැමෝම සාධාරණ නොවුනට, හැමෝටම යුක්තිගරුක වෙන්න බැරි වුණාට, යුක්තිගරුක බවට, නීතියට, සාධාරණත්වයට මිනිස්සයා කොහේටියත් හිස නමනවා, ගරු කරනවා, සබාදහමත් ගරු කරනවා. යුක්ති ධර්මයට සබාදහමත් ගරු කරනවා. කර්මයක් උදව් කරන. ඒ නිසා තමයි පුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම. පුණ්‍ය කර්ම මේ සබාධාමේ ධර්මතාව. කෙනෙක් හොඳින් ඉන්නවනම් කර්මය යව බලා ගන්න. ඒ හොඳින් ඉන්න කෙනාගේ අඩුපාඩු හොයලා බලනවා, අසනීපයක් වුණොත් බලනවා, අසනීප වෙන්න නොදී බලා ගන්නවා, දුක්පත් වෙන්න ගියොත් කොහෙන් හරි සම්පතක් ලැබෙනවා, හදිස්සි අසරණ වුණාම නොහිතූ විදිහට උදව් ලැබෙනවා, දැන් මේ තමයි කර්මය. මේ කවුරුවත් කරන දේ නෙමෙයි. සමහරට කියන්න පුළුවන් ඉෂ්ට දේවතාවුන් වහන්සේ. එහෙම නැත්නම් එතන හිටිය කෙනෙක් ඒ උදව්ව කළ කෙනාට කියනවා ඔබ ඉතු දෙවියෙක් වගේ අපට උදව් කළා. ඒ හරහා උදව් කරන්නේ කර්මය. මේ මිනිසුන් හරහා, ආයතන හරහා, සබාධම හරහා, සතුන් හරහා, අවුව වැස්ස හරහා කර්මය උදව් කරනවා. කර්මයේ ඍජුවම ඇවිල්ලා හානි කරන්නවත් උදව් කරන්නේත් නැහැ. එහෙම කරන්න කර්මයට ශක්තියක් නැහැ. කර්මය හැම විටම නියෝජිතයෙක් හොයාගන්නවා. ළඟම ඉන්න වඩා ගැළපෙන නියෝජිතයා කවුද? මේ ප්‍රතිඵලයේ මේ තැනත්තාටපත් හරියට මේ ලියුම ගිහින් දෙන්නේ කවුද? ඉතින් කවගේ හරි අතේ ඒ ලිපිය එවනවා. ලියුමකට බෑ නිකම්ම එන්න. අපි ලියුමක් ලියලා කාගේ හරි කාට හරි ලැබිය යුතු දෙයක් දෙන්න තියෙන මුදලක් වුණත් එහෙම ලියුම් කාර්යයකට දාලා ලිපිනේ ලියලා තිබ්බට ලියුමට බෑ පියා බගෙන ගොස් ඒ ලිපිනේ හොයාගෙන අයිතිකරු හොයාගෙන අයිතිකරුගේ සුරතටපත් වෙන්න කවුරු හරි ගෙනියන්න ඕන. කර්මයක් ගෙනියනවා. කර්මයේ ළඟම හොඳම නියෝජිතයන් හොයාගන්නවා. පුණ්‍ය කර්ම වල ප්‍රතිඵල දෙන්න ඒත් ළඟම ඉන්න නියෝජිතයන් හොයාගන්නවා. පාප කර්ම වල විපාක දෙන්නත් ඒ පාප කර්ම වලට කෙලින්ම ඇවිල්ලා විපාක දෙන්න බෑ. කවුරු හෝ නියෝජිතයෙකු පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, වාහනයක් විය හැකි, ගල් කැටයක්, ගහක්, ඕනෑම දෙයක්, කුලඟක්, ගින්නක්, එහෙම නියෝජිතයෙකු හරහා තමයි ඒ ප්‍රතිඵලයේ හෝ විපාකයේ අපාතයටපත් කරන්නේ. ඉතින් හිතවතුනි මේ නියෝජිතයන් බව නම් දන්නේ නැහැ. කිසි කෙනෙකු දන්නේ නැහැ තමන් තව කෙනෙකුගේ කර්මයේ නියෝජිතයෙකු බව. අප දන්නේ නැහැ. අප සමහර විට කෙනෙකුට උදව් කරනවා. අපේ බලාපොරොත්තුකුත් නැහැ පෙරලා ප්‍රතිලාභයක් ගන්නට. අපි උදව් කරනවා. එහෙනම් සමහර විට හෝ බොහෝ විට ඒ උදව්ව ඒ තැනැත්තාට ලැබිය යුතු උදව්වක්. ඒ තැනැත්තා ඒබඳු උදව්වක් ගන්න සුදුස්සෙක්. සුදුස්සෙකු කියන්නේ ඒ සඳහා කර්මයේ හිමිකරුවෙක්. මේ කර්මය තමයි ඒ උදව්ව කරන්නේ. හැබැයි කර්මය අපව තෝරාගෙන තිබෙනවා ඒ තැනැත්තට උදව් කරන්න. අපි දන්නේ මේ නොදැන හිටියට තව කෙනෙකුගේ කර්මීය අවශ්‍යතාව අප ඉටු කරනවා. ඒ අපට පුණ්‍ය කර්මයක්. ඒතර අපට අලුත් කර්මයක්. මේ විදිහට මේ හොඳට බැලුවොත් හිතවතුනි කර්මය ලොකු බලයක්, ලොකු බලවේගයක්, ලොකු ධර්මතාවක්. ඒ ධර්මතාව අප දන්නවා. දැන් ගුරුත්වාකර්ෂණය කියන්නේ ධර්මතාවක් වුණාට ඒ මහ පොළව නැතුව ඒ ධර්මතාවට ක්‍රියාත්මක වෙන්න බෑ. මහ පොළව හරහා තමයි ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ධර්මතාව නියෝජිතයක හරහා තමයි හැම විටම ක්‍රියාත්මක වෙන්නේ. කර්මය අපව නියෝජිතයන් බවට පත් කර තිබෙනවා. හැම කෙනෙකුම කර්මයේ නියෝජිතයෙකු. තමන්ට විපාක දෙන්න තියෙන කර්ම නොවේ. අනිත් ඈට විපාක දෙන්න තියෙන කර්ම. සමහර විට තමන්ගේ ගෙදරම ඉන්න, වැඩපලේ ඉන්න, ඥාතීන්, හිතවතුන්, සමහර විට නන්නා දුන්න කෙනෙක් වුණත් එක වාහනේ බස් එකේ ගමන් කරන, සමහර විට විනාඩි කිහිපයකට මුණ ගැහෙන, ඒ ජීවිතේ කවදාවත් නොදුටු කෙනෙකුට කර්මයට අවශ්‍යයි එක්ක උදව්වක් කරන්න, නැතිනම් හානියක් කරන්න. ඒ තැනත්තාගේ ලැබීම. ඉතින් කර්මය බලනවා ඒට ළඟම ඉන්නේ කවුද? විපාක දෙන්න අවශ්‍ය වෙලාවේ කා හරහාද මේ විපාකේ දෙන්නේ? හරියට ඔය විදුලි අකුණු තිබෙන්නේ හෙන ඒ වලාකුල් ගැටුණාම ඒ උපදින විද්‍යුතය බලනවා මොකක් හරහාද මහ පොළොවට යන්නේ ගහක් කරහාද ඇන්ටනා කණුවක් කරහාද ගයක් කරහාද සතෙක් කරහාද මිනිස්සෙකු හරහාද වැස්ස හරහාද බලනවා ඉතින් ඒ හොයාගන්නකො මොන හේතුව නිසා කාව හොයාගන්නවද දන්නේ හැබැයි හරහා මාධ්‍යයක් කරහා තමයි ඒ කර්මය නිෂ්ක්‍රීය වෙන්නේ උදාසීන වෙන්නේ විපාක දීලා ඒ අකුණ ඒ විද්‍යුතය ඒ වලාකුල උදාසීන වෙන්නේ එක්ක ගහක් කරහා යකඩ බටයක් කරහා මිනිස්සෙකු කරහා ගයක් කරහා ගමන් කළොත් පමණයි මේ විදිහට හිතවතුනි කර්මය මේ ගැන හොඳට බැලුවොත් පේනවා දවසේ උදේ සිට රාත්‍රී වනතුරු අප කී දෙනෙකුගේ කර්මවල නියෝජිතයන් බවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දැනුවත් හෝ නොදැනුවත්ව පත්වෙනවද පත්ව තිබෙනවද හොඳ විපාක දෙන්නත් ඒ වගේම සමහර විට අපි කෙනෙකුට බනින්න පුළුවන් කෙනෙක් වැඩක් කරගන්නවහම නොකර ඉන්න පුළුවන් කරන්නේ නැහැ කියන්න පුළුවන් ඒ සමාතයයි කර්මය ඒ තමයි ආයි කර්මය හැබැයි ඒතනත්ගේ කර්මය වුණාට ඒ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ අපහරා අපහරා ක්‍රියාත්මක වෙනකොට බොහෝ විට අප අලුත් කර්මයක් කරගන්නවා ඒ නියෝජිතයත් කර්මයක් කරගන්නවා පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් මේ ඉවරයක් නැහැ මෙහි තිබෙන භයානකම කාරණේ තමයි මේ ලෝකේ විශ්වයේ යම්තාක් කර්මජ සතුන් සත්වයන් සිටිනවද කර්මජ කියන්නේ කර්මයෙන් උපන්න කර්මය නිසා පවතින කර්මය නිසා මිය යන නැවත උපදින යම්තාක් සත්වයන් සිටිනවාද ඒ ඕනෑම සත්වයෙකුගේ කර්මයට විපාක දෙන්න අප නියෝජිතෙක් වශයෙන් කර්මය තෝරා ගන්න ඉඩ තිබෙනවා. ඉතින් බලන්න සත්ත්ව සංඛ්‍යාවෙන් ප්‍රමාණයක් නැහෙනේ විශ්වයේ ඉන්න සත්ත්ව සංඛ්‍යාවේ. එතකොට මේ අපි කී දෙනෙකුගේ කර්මවලට නියෝජිතයන් වෙලා ඇද්ද? කී දෙනෙකුගේ කර්මවලට? අද දවසේ කී දෙනෙකුගේ කර්මවලට අප නියෝජිතයන් වෙන්න ඇද්ද? මේ විදිහට කර්මය බොහොම ලස්සනට අප තුලින් ගමන් කරනවා හරියට අර හෙනයක් ගහනවා වගේ ගහක් කරහා අහිංසක ගහ හැබැයි ගහ දන්නේ ගහ ඉල්ලුවෙත් නැහැ ගහට කිව්වෙත් නැහැ බෑ කියන්නත් බෑ එකවරම හෙනයක් ගැහුවා වගේ ඒ අකුණ භූමිගත වෙනවා එතන ගහ මැරිලා යනවා ටික ටික ඒ ගහ මැරිලා යයි මේ හරි භයානක කාරණයක් මේ අපින් අහන්නේ කර්මය අපින් අහන්නේ මේ අහවල් කෙනාට මෙහෙම බැනුම් අහන්න කර්මයක් එයා කරලා තිබෙනවා ඒ කර්මය අද විපාක දෙන්නත් තිබෙනවා දැන් ඔබ තමයි ළඟ ඉන්නේ ඒ නිසා එයාට බනින්න පුළුවන් මා මෙලින් බණින්න පුළුවන්ද මේ ගන්නට බණින්න මේ ප්‍රමාණයට බණින්න මේ පමණ වෙලාවක් බණින්න මේ ප්‍රමාණයට එයාගේ හිත රිදවන්න දැන් එහෙම අපින් අහන්නේ නැහෙනි කවදාවත් කර්මය අපින් එහෙම අහනවා අපිට ඇහිලා නැහෙනි නොඇහුවට හිතවතුනි එහෙම ඇහුවේ නැති වුණාට කර්මය කරන්නේ ටික තමයි මේ පැත්තක ඉන්න අපිව පටලවනවා තව කෙනෙකුගේ කර්මයක විපාකය දෙන්න මෙතනදී අපිට කුමක් සිදු වෙන්නේ මේ නියෝජිතයට එයා තමන්ගේ ඕනෑකමට බනිනවා කියන හැඟීම තමයි තමන්ගේ ඕනෑකමට මෙයාගේ කර්මය මේ බැනුම් අහන්න කර්මයක් තියෙනවා ඒ කර්මය මාහරහා මේ ක්‍රියාත්මක වෙනවා. එහෙම නෙවෙයි. එහෙම හිතුනා නම් කවදාවත් අපි කාටවත් බනින්නේ නැහනේ. බනිනවද? කාට හරි බනිනවද? ඔය කාරණේ අවබෝධ වුණොත් මෙතන තිබෙන්නේ ධර්මතාවක්, කර්මයේ ධර්මතාව, සබාධමේ ධර්මතාව මට අදාළ දෙයක් නොවේයි, මට අයිති දෙයක්වත් නොවේයි, මේ මගේ වගකීමක් නොවේයි, මේ මිනිස්යාට බණින් පැනීම, මේ මිනිස්යාට හිරිහැර කිරීම, මේ මිනිස්යාගේ මේ වැඩේ නොකර දීම, ඒ මට අයිති දෙයක් නොවේයි, මෙයාගේ කර්මයක්, මම මොකටද ඒ කර්මෙට කර දෙන්නේ, මා කුමටද පාලමක් වෙන්නේ, මේ කොහෙවත් ඉවුරු දෙකක් යා කරන්න, අතීත කර්මයයි වර්තමාන විපාකයයි යා කරන්න මා කුමටද පාලමක් වෙන්නේ. මේ අවබෝධය ඇති වුණොත් හිතවතුනි බලන්න මොනතරම් ක්‍රියාවලින් අපි පරිස්සම් වෙයිද, නොකර ඉඳීද, අත්හරදායිද? හිතන එකක්වත් නැහැ. හිතන එකක්වත් නැහැ මෙහෙම තේරුණොත්. නමුත් ඒ වෙනුවට හිතෙන්නේ මේ බණිට ඕනේ. බණින්න ඕනේ මේ මාසයට. විදවන්න ඕනේ. පාඩමක් උගන්වන්න ඕනේ. එහෙම නැත්නම් උදව්වක් කරන්න ඕනේ. හොඳක් කියන්න ඕනේ. මට ඕනේ. මට මේ මිනිහට බණින්න ඕනේ. මට නෙමෙයි ඕනේ. ඒ කර්මයටයි අවශ්‍ය. මගේ කර්මයටත් නොවේ. ඒ එයාගේ කර්මයට තමයි අවශ්‍ය. ඒ තැනැත්තගේ කර්මයට වුණත් වර්තමානයේට නොවේ. සමහරට මේ අවුරුදු ගානක, ආත්ම ගානක පරණ අතීතයකට තමයි අවශ්‍ය මේ වර්තමානයේ ඒ චිත්ත පරම්පරාවේ මෙතන පහළ වෙලා සිටින පුද්ගලයාට බණින්න. මේ කාරණේ හොඳින් තේරුම් ගන්නට මේ අද මෙතන ඉන්න කෙනා ත නෙමේ බැනුම් අහන්න ඕනේ. මේ මොහොතේ ඉන්න කෙනා නෙවෙයි ඒ කර්මය කළේ. හැබැයි ඒ පරම්පරාවේ ආදි මුතුන් මිත්තෙක්, ඒ චිත්ත පරම්පරාවේ ආදි මුතුන් මිත්තෙක්. ඒ මුතුන් මිත්තෙක් කළ කර්මෙන් බේරෙන්න ලේසි නෑ මේ මුණුබුරන්ට. ඒ චිත්ත පරම්පරාවේ මේ මුණුබුරන්ට කිසියම් උරුමයක්, අයිතියක්, දායාදයක් තිබෙනවා. ඒ තමයි පාරම්පරික දායාදය. හැබැයි මේ පැත්තකින් අපට එහෙම හිතෙන්නේ නැහැ, හිතන්නේත් නැහැ, පේන්නේත් නැහැ. අප හිතන්නේ මට ඕනේ හොඳ වයින් දෙකක් කියන්න. මට ඕනේ. දැන් මේ සිතිවිල්ලත් එක්ක බලන්න අර අහක තිබුණු ධර්මතාවක් විදිහට ගන්නෙ නැතිව පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් කරගන්න. හොඳට අපි හිතුවොත්, හොඳට බැලුවොත්, ඔය කාරණේ හොඳට තේරුනොත් හිතවතුනි මොන තරම් පුණ්‍ය කර්ම පැත්තකින් තියන්නේ, පාප කර්ම කිරීමෙන් අප වළකීද? මේ කාරණේ හොඳට තේරුනොත් මధుරයකට උනත් ඒකේ මధుර වගේ විපාකයක්. ඒ විපාකයට ඇවිල්ලා මధుරයකට ගහන්න බෑ. අපේ අත හරහා තමයි මේ විපාකය මధుරවට දෙන්නේ. ඉතින් අපි කාගේවත් අතකොලුවක් වෙනවද? වෙනවට කැමැතිද? කවුරු හරි ඇවිත් කිව්වොත් මා වෙනුවෙන් අර මිනිස්සයාට ගහන්න, බනින්න. එහෙම කරනවද අපි? සාමාන්‍යයෙන් කරන්නේ මොකටද? මොකටද කරන්නේ? හැබැයි කර්මය අපෙන් අහන්න නැතුව ඒ දෙය අපහරහා කරගන්න. ඒ කර ගැනීම නිසා හිතවතුනි ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. මේ පොහසත් වෙන්නේ කවුද? ධනවත් වෙන්නේ කවුද? කර්මයයි. කර්මය ධනවත් වෙනවා. කර්මය පොහසත් වෙනවා. කර්මය ගෙවී යන්නේ නැහැ. ගෙවී යන්නේ නැහැ. පොදු කර්මයක් ගත්තාම මේ කර්මය කියන ගිණුම කවදාවත් හිස් වෙන්නේ නැහැ ওই විදිහට. කර්මය පිළිබඳ විශ්වීය ගිණුම මේ විදිහට ඉවරයක් වෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් තැන්පත් වෙනවා. මොකද අප හැම දෙනාම පෞද්ගලිකව කර්ම උපේලා ඒ ගිනුමෙට තමයි බැර කරන්නේ. ඉතින් ඒ විපාකය අපට දෙන්න තව කවුරු හරි කර්මයේ නියෝජිතයෙක් හොයනවා ආයි දවසක. මේ කාරණේ ගැන හිතනකොට ලොකු සංවේගයක් එනවා. අප කොහෙද ඉන්නේ? මොන කයිවාරු ගැහුවත්, මොන පුරසාරන් දෙදුවත්, මොනතරම් බලපුරුවන්කාරකම් තිබුණත් හිතවතුනි නවත්තන්ට බෑ මේ කර්මයේ අතකොළු බවට පත්වීම. කර්මයේ අතකොළු බවට පත්වීම නවත්තන්ට බෑ. ඒ තියෙන බලපුළුවන්කාරකම් වලින්, ඒ තියෙන හැකියාවන්ගෙන්, දැනුමින්, බුද්ධියෙන් නවත්තන්ට බෑ අනුන්ගේ කර්මයක අතකොළුවක් බවට අප පත්වීම. බුද්ධිය වැඩි වෙන්න පත්වීම හැම පත්වෙනවා වැඩි. බුද්ධිය වැඩි වෙන්න. ඉතින් පුණ්‍ය කර්මවලත් අතකොළුවන් බවට පත්වෙනවා අනුන්ගේ. පාප කර්මවලත් අතකොළුවන්. බොහෝ විට අපි හොඳ කරන්නේත් නරක කරන්නේත් අපට ඕනේ නිසා නොවේ. හොඳ කරන්නේත් අපට ඕනේ නිසා නොවේ, නරක කරන්නේත් අපට ඕනේ නිසා නොවේ. කෙරෙනවා, හොඳත් කෙරෙනවා, නරකත් කෙරෙනවා. ඒ කෙරෙන්නේ එහෙම කරන්න ලොකු බලපෑමක්, තල්ලු කිරීමක් කර්මයේ නැමැති ධර්මතාව සිදු කරනවා. දැන් මේ විදිහට බැලුවොත් නම් ගැලවීමක් නැහැනේ. මොකද අපිට මුණ ගැහෙන කෙනෙක්, දුරකථනයෙන් අමතන කෙනෙක්, සමහරට පවුලේ ඉන්න කෙනෙක්, එකට රැකියාව කරන කෙනෙක්, සමහර විට කූඹියෙක්, කුරුල්ලෙක්, මේ ඕනෑම දෙයක් කෙනෙක් කුට විපාකයක් හැම වෙලෙම තියෙනවා. මොනවා හරි විපාකයක් තියෙනවා. ඒ තියෙන තැනක අපිත් ඉන්නවා ගිහින්. අපිට ඉන්න වෙනවා. ඉතින් ඉන්න වුණාම ඒ අයට වෙන්න තියෙන විපාක ළඟම ඉන්න කෙනා හරහා තමයි සිදු වෙන්නේ. හරියට ළඟම ටවර් එකෙන් තමයි ඒ කෝල් එක යන්නේ. ඕනෑම කෙනෙකුට අපි කෝල් කරොත් එහෙම ඒ ජංගම දුරකථනයකට කතා කරා කියන්නේ එයා කොහෙ ඉන්නවද අපි දන්නේ නැහැනේ. ලංකාවේද වෙන රටකද දන්නේ නැහැ. හැබැයි එයා ඉන්න ළඟම ටවර් එකකින් තමයි ඒ කෝල් එක එයාට යන්නේ. දුරම ටවර් එකක් නෙමෙයි, ළඟම ටවර් එකකින්, ළඟම කුළුණින්. ඒ වගේ අපි හිතවතුනි මේ කර්මී කෝල් එකට, කර්මී ඒ ඇමතුමට ඒ ළඟම ඉන්න කුළුණ බවට පත් වෙනවා. ඉතින් ඒ පත් වෙන්නේ අපි ළඟම ඉන්න නිසා නෝවේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් හැමෝගෙම ඈත් වෙලා, හැතක්ම ගානක් ඈත් වෙලා තනි වුණොත් නම් අනුන්ගේ කර්ම වලට කරගහන්න නැතුව ඉන්න පුළුවන් කියලා. එහෙම තනි වෙන්න බෑ. තනි වුණා කියලා මේ ප්‍රශ්නේ විසඳන්නත් බෑ. තාවකාලික වශයෙන් නැති එහෙමනම් නිදාගත්තොත් ඊට වැඩිය මේ විසඳුමක් එන්න එපයි. මුළු ජීවිතේම නිදාගෙන ඉන්න පුළුවන් නම් එහෙමනම් ඉතින් කර්මයක් වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්නේ. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මෙතනදී අපි අවබෝධ කරගත යුතු ධර්මතාවක් තිබෙනවා. කුමක්ද? මේ මටයි ඕනේ, මටයි මේ මිනිස්සයාට පාඩමක් උගන්නන්න ඕනේ. දැන් මේ සිදුවීමක් කර්මය නිර්මාණය කරනවා. ඒ සිදුවීමේ අපි කොහරි කොනකට අපිවත් දානවා. කර්මයට පුළුවන් සිදුවීම් නිර්මාණය කරන්න. ඒ විපාකයට සුදුසු සුබිමක් කර්මය හදනවා. පසුතලයක්, වේදිකාව හදනවා. හදලා ඒ ජවනිකාවේ අපිත් ඉන්න විදිහට තමයි ඒ ජවනිකාව නිර්මාණය කරන්නේ. අපිත් ඉන්නවා කොහරි කොනක. ඒ ටික කරලා කර්මය බලාගෙන ඉන්නවා. ඉතුරු ටික අපේ අතට දීලා. මොකද කර්මය දන්නවා. කර්මය හොඳටම දන්න දෙයක් තමයි කුමක්ද? සාමාන්‍ය හිත මේ අහක තියෙන දේවල් තමන්ගේ කරගන්න. මේ තමා සාමාන්‍ය හිතක ස්වභාවය. අහක තියෙන හැම දෙයක්ම මගේ කරගන්න, තමන්ගේ කරගන්න. දැන් හැම දෙයක්ම අහක තියෙන දේවල් තමයි අපි අපේ කරගෙන තිබෙන්නේ. අහක තිබුණු දේවල් අපේම දේවල් අපේ කරගන්න අවශ්‍ය නැහැනේ. අපේ දේවල් නෙමෙයි, අපේ නොවන කොහේ හරි තිබුණු දේවල් අපි අපේ කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි මේ භාවනාවේදී බලන්න කියන්නේ මේවා ඇත්තටම අපේද කියලා. ඒ අපේ කියන දේවල් අරගෙන හොඳට බලන්න කියනවා, ඇත්තටම අපේද? කොහොමද අපේ කියන්නේ? ඉතින් බලන්න අවබෝධ වෙන කාරණයක් කියනවා අපේ නෙවෙයි. මේවා අපේ නෙවෙයි. ඒ විදිහට හිතවතුනි මේ අපේ කරගන්න, අපිට අයිති නැති දේවල් අපේ කරගන්න ස්වභාවයකට තමයි සාමාන්‍ය හිත ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන විට මේ කර්මයක් අපේ කරගන්න, අනුන්ගේ කර්ම අපේ කරගන්න. මොකද අපි පසුතැලේ ඉන්නවනේ, කර්මය නිර්මාණය කළ සිදුවීමේ අපිත් කොහේ හරි කොනක ඒ බස් එකේ අපිත් පැත්තක වාඩි වෙලා ඉන්නවා. අපිවත් වාඩි කරවමු. ඒ විපාක දෙන්න ඕනේ කෙනා වාඩි කරවමු. එක්ක විපාක දෙන්න ඕනේ කෙනා වෙන වාහනයක යනවා. අපි මේ වාහනේ පදවනත් ඒ විපාක දෙන්න ඕනේ කෙනා වෙන වාහනයක පදවනවා. ඉතින් ඔන්න මුණ ගැස්සන. කර්මය කරන්නේ මුණ ගැස්සීම. මුණ ගැස්වීම බොහෝමයක් කරන්නේ කර්මය. එතකොට කෙනෙකුට විපාකය අනික් කෙනාට අලුත් කර්මයක්. ඒතර කර්මය කවදාවත් ශ්‍රේ වෙන්නේ නැහැ. ওই විදිහට නම් කර්මය කවදාවත් ශ්‍රේ වෙන්නේ නැහැ. මුණගස්සනකොට කර්මය දන්නවා මේ සාමාන්‍ය හිතක්, මේ අහක තියෙන දෙයක් තමන්ගේ ඇඟේ දාගන්න. ඇඟේ දාගන්න ස්වභාවය. ඉතින් එතකොට මේ තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. හොඳින් හෝ නරකින් පත් කරගෙන ඒ ප්‍රශ්නේ විසඳගන්න, තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න එක්කෝ අනිත් කෙනාට උදව් කරනවා, එහෙම නැත්නම් කරදර කරනවා. මේ දෙකෙන් එකක් කරනවා. එක්කෝ අනිත් කෙනාට උදව් කරනවා. හැබැයි උදව් කරන්නේ ඒ තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන, මගේ ප්‍රශ්නයක් කරගෙන. කරදර කරන්නේ මගේ ප්‍රශ්නයක් කරගෙන. ඉතින් කර්මයේ එතනින් ඉවත් වුණත්, අර පොළඹවපු කෙනා එතනින් අයින් වුණත් ඊට පස්සේ අපි මේ ඇදගෙන යනවා දිගින් දිගට. එතන ඉවර වෙන්නේ නැහැ. දැන් කර්මය එතනින් ඉවරයි. එකවරක් විපාක දීලා කර්ම ඉවර වෙනවනේ. සමහර කර්ම එකපාරයි විපාක දෙන්නේ. හැබැයි ඉන් පස්සේ මේ අපි අර නියෝජිතයාපත් වෙනවා කවුරු බවටද? මේ දිගටම ඇදගෙන යන කෙනා බවට. දැන් කර්මයේ තල්ලු කරන්න ඕනේ නැහැ නියෝජිතයව. දැන් එයා මේ ප්‍රශ්නේ අතට අරගෙන දිවා රාත්‍රී සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් හිතමින්, කියමින්, කරමින් අලුත් කර්ම එයා රැස් කරනවා. එතකොට බලන්න, එක කර්මයක් සමස්ත කර්ම ගිනුමෙන්, විශ්වීය කර්ම ගිනුමෙන් එක කර්මයක් ඉවර වෙනකොට අලුත් කර්ම කීයක් ඇති වෙනවද? එකක් දෙකක් නෙමෙයි. මෙයා කියනවා ගිහිල්ලා තව අයට, ඒ අයත් කර්ම කරගන්න. මේ මෙයා හරි මේ හිතන කොට හරි භයානකයි. මෙයා අහක තියෙන මොන දෙයකට අපි පටලැවෙයිද? මේ නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි සීබුද්ධිය ඇති කරගන්නේ. සීබුද්ධිය එය පමණමයි තිබෙන එකම පිහිට. ඒ වචනේ නෝයි, ඒ සීබුද්ධිය කියලා ජප කළාට සිදු වෙන්නේ නැහැ. කල යුතු දේ තමා පෙළඹවීමක් එන විට බලන්න, මේ පෙළඹවීම මා ඉති කරගන්නවද? ඒක මගේ කරගන්නවද? පෙළඹවීමක් විදියට දකින්න බැරිද? දැන් මෙතෙන්ට මම ආවේ මෙහෙම කරන්න නෙමෙයි. මේ බස් එකට නැංගේ කාටවත් බනින්න නෙවෙයි. වාහනේ පදවන්න පටන් ගත්තේ කවුරුවත් එක්ක මහපාරේ බැනගන්න නොවේ. මට වෙනම ගමනක් තියෙනවා. හැබැයි දැන් මේ මොන ගැසීමක් වෙලා තියෙනවද? ඒ අනිත් කෙනාගේ කර්මය නිසා මොන ගැහිස? කර්මය මොන ගැස්සලා තියෙනවා අපි දෙතුන් දෙනෙක්ට? දැන් කර්මය බලාගෙන ඉන්නවා කාගේ අතින්ද මේ කර්මය කෙරෙන්නේ? කාගේ අතින්ද? කර්මය හිනා වෙවි බලන් ඉන්නවා. හැබැයි සිහි බුද්ධිය තිබුණොත් අපිට පුළුවන් කර්මයට හිනා වෙන්න. අපට පුළුවනි අපට හිනා වෙන කර්මයට හිනහෙන්න සිහි බුද්ධිය තිබුණොත්. සිහි බුද්ධිය නැති වුණොත් නම් මොන තරම් බුද්ධිය තියෙනවද ඒ තියෙන මට්ටමට අපි කර්ම කරගන්නවා. බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වැඩියෙන් කර්ම කරගන්නවා. ඒ පෙළඹවීම, ඒ ඕනෑකම මගේ කරගන්න නැතුව, මගේ කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් එතනින් අපිට නිදහස් වෙන්න පුළුවන්. ඕනෑකම ඇති වෙනවා, විවේචනය කිරීම ඕනෑකම එන්න පුළුවන්. හැබැයි ආවට එය මට බනින්න ඕනේ කියන්නේ නෑ. මට නෙමෙයි බනින්න ඕනේ, මේ බැනුමක් වෙන්න යන්නේ විශ්වය. දැන් මේ ලෑස්ති කරලා තියෙන්නේ මේ මනුස්සයාට බනින්න. මගේ කටහරහා. ඉතින් මම මගේ මාව තමන්ව ඒ සඳහා බිලි දෙනවද? බිලි දෙනවද? මමත්වයේ ඇති කරගෙන බිලි දෙනවද? නැත්තම් මමත්වයේ අතෑරලා නිදහස් වෙනවද? දැන් මේව බැලුවොත් නම් හිතවතුනේ මේක සරලයි. මේ කාරණේ හරි සරලයි. කරන්න පුළුවන් දෙයක්. මේ කර්ම ක්ෂය කිරීම ඒ විදිහට බැලුවොත් කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මේක ගෙවලා ඉවර කරනවා, විපාක විඳලා ඉවර කරනවා, මේ පමණ තව ආත්ම ගානක් ගෙවන්න තියෙනවා කියලා හිතුවොත් නම් ගෙවනවට වැඩිය වෙන්නේ රැස් කිරීමක්. ක්ෂය වෙනවට වඩා වෙන්නේ තැන්පත් වීමක්. මෙතන සීබුද්ධිය ඉඩ දුන්නොත්, සීබුද්ධිය එකතු කරගත්තොත් නම් අපිට අඩුම ගානේ එක වතාවක් දවසක සීබුද්ධිය ඇති කරගත්තොත් එක කර්මකින් නොවේ, එහෙම කර්මයක් ඇති කරගත්තාම ඒක ගැන නැවත හිත හිත අපි අලුත් කර්ම කරගන්නවා, අනිත්‍යයට කතා කර කර කර්ම කරගන්නවා. ඒතර ඒක ඉවරයක් නැහැ. ඒ ඉවරයක් නැති තරම් ප්‍රමාණයක කර්ම වලට උත්පත්තිය නොදී ඉන්න පුළුවන් අඩුම ගානේ දවසක එක සිදුවීමකදී හෝ සිහි බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්. මුළු දවසම නෙවෙයි, එක සිදුවීමකදී සිහි බුද්ධියෙන් ඉන්න පුළුවන් නම් හිතවතුනි අපට පිළිවන් මෙතෙකයි පමන කළ නොහැකි ජීවිත ගණනාවක, ආත්ම ගණනාවක, භවයක, සංසාරයක යලි යලි මෙරි මෙරි ඉපදි ඉපදි අලුත් අලුත් කර්ම කරමින් විඳිමින් ගෙවමින් යන්ට තියෙන ගමනකට නැවතුම් තිතක් තියක්. එය කළ හැකි දෙයක්. ତර කර්ම ශ්‍රේ කිරීම කියන එක සිහි බුද්ධිය කරන්නේ තියෙන කර්ම ගෙවලා ඉවර කිරීම නෙවෙයි. එහි ඉවරයක් නැහැ. හැබැයි අලුත් කර්ම, අලුත් කර්ම නොකර සිටීම. එයින් කියවෙන්නේ මුකුත් නොකර ඉන්නවා කියලා. මුකුත් නොකර සිටීම නොවේ, මමත්වයෙන් ක්‍රියා නොකර සිටීම. මමත්වයෙන් කර්මයක් වෙන්නේ මමත්වයෙන්. සංසාරේ නිර්මාණය වෙන්නේ මමත්වයෙන්. මමත්වයේ තමයි උල්පත සංසාරෙට. ඉතින් ඒ උල්පතින් අපි තැන්බිවේ නැත්තම් මොන තරම් තිබහ තිබුණත් ඉවසන් ඉන්න පුළුවන් නම් දහම පාණය කරන්න පුළුවන් නම්, දහම නැමැති උල්පතින්, සද්ධර්මයේ නැමැති උල්පතින් අපි පාණය කරන්න පටන් ගත්තොත් අන්න පටිසෝතගාමි වෙනවා කියනවා. ඒතර ආපහු යන ගමන, ඉස්සරහට නෙමෙයි ආපහු වෙන ගමන. හිතවතුනි හැම ක්‍රියාවකම අපි මේ නැවත නැවත කියා තිබෙනවා, හැම ක්‍රියාවකදීම දොරවල් දෙකින් දෙකක් කැරෙනවා. දැන් අද දකින්නේ අපි මමත්වේ දොරයි සද්ධර්මයේ දොරයි. මමත්වේ දොරයි සද්ධර්මයේ දොරයි. මොන දොරින්ද අපි ඇතුල් වෙන්නේ? ඒ තීරණය වෙන්නේ සීබුද්ධිය තියෙනවද නැද්ද? ඒ පසුබිම් කතාවත් එක්ක අපි භාවනාවට එමු. මේ කියු කාරණා මොන තරම් දුරට සත්‍යද අසත්‍යද මේ මොහොතේ අපටම තීරණය කරගන්න පුළුවන්ද කියා බලමින්. අද දවසේ අපේ අතින් සිදු වුණායයි කියා හිතෙන ප්‍රබල කර්ණයක් හොඳ හෝ නරක මතක් කර ගනිමු. මතක් වන විටත් මම හොඳ වැඩක් කළා කියා උද්දාමයටපත් වෙන නැතිනම් අයියෝ මොන අපරාධයක්ද මගෙන් උනේ කියා පසුතැවීමකටපත් වෙන ඒ සිදුවීම හොඳින් විමර්ශනය කර බලන්න. කොහොමද අප ගෑවුනේ, මැදිහත් වුනේ, විශේෂයෙන් ක්ෂණිකයි කියන ක්‍රියාවකට කලින් සැලසුම් නොකළ තුන් හිතකවත් නොතිබුණු උදේ ඇහැරෙන විටවත් එබඳු සිතිවිල්ලක් ආවි නැති ක්‍රියාවකට මැදිහත් වුණේ එබඳු ක්‍රියාවක් තමන් අතින් සිදු වුණේ හොඳට බලන්න මොනතරම් ලස්සනට ඒ ජවනිකාව අධ්‍යක්ෂණය වුණාද පෙළ ගැස්සුවද යමක් කිව්වනම් ඒ දෙබස් ටික තමන්ගේ දිවගට දුන්නද ක්‍රියා වුණානම් ඒ අංග චරණය අංග රචනය මනතරං අපූරුවට කර තිබුණද ඒ සමස්ත සිදුවීම තුළම මනතරන් දුරට දැනුවත් බව තිබුණද හිතාමතා තේරුම් බේරුම් කරගෙන ද කිව්වේ කළේ නැතිනම් කියවුනා කෙරුණා ඒ සිදුවීම ඇතුළේ මොනතරම් මමත්වයක් තිබුණද මමත්වය නැමැති ධර්මතාව මොනතරම් ප්‍රබලව අපහරහා කතා කළාද රඟපෑවද මොනතරම් දුරට ඒ කාරණය තමන්ගේ ප්‍රශ්නයක් බවට අපේ ප්‍රශ්නයක් බවට අප වැරදියට අර්ථකථනය කළාද? අවසානම මෙනෙහි කිරීම ඒ සිදුවීමේදී තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගත්තේ නැත්නම් කුමක් තමන්ගෙන් කෙරෙයිද? මුකුත්ම නොකර ඉඳීද? යම කියයිද කරයිද? කියනවනම් කරනවනම් මොන විදිහේ දෙයක් කියවේද කෙරෙයිද? ඒ විවිධ කෝණවලින් කළ විමර්ශනයක් සමග හිතවතුනි අපි ඒ අත්දැකීම් බෙදාගන්න සාකච්ඡාවට එමු.
තෙරුවන් සරණයි සර්. මම පාලිත. ඉස්සර ඇහෙනවද? මම පාලිත. ඉතාම ප්‍රයෝජනවත් පාලිත මාන්නපෙරුම. ඉතාම ප්‍රයෝජනවත් දේශනයක්. මට පොඩි ගැටලුවක් ආවා. එතකොට අපි දැන් අපි අහලා තියෙන විදිහට දැන් අනිත් නියාම ධර්ම කියන එක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ සර්? ඒක තමයි චිත්ත නියාම ධම්ම නියාම කියලා අපි අහලා තියෙනවා. ඒ නියාම ධර්ම කොහොමද මේ කර්මයට අපිට සම්බන්ධ වෙන්නේ?
ඔව්, දැන් මේ ඔය ධම්ම නියාම කියද්ද තමයි කර්ම නියාමයක් තියෙන්නේ. ඒක ධම්ම නියාමයි. ඔක්කොම නියාම ධම්ම නියාම. හැම නියාමයක්ම ධම්ම නියාමයි. කෙලින්ම ධම්ම නියාමයක් තියෙනවා. බීජ නියාමයක් ධම්ම නියාමයි.
ඔව්.
ඒවා ධර්මතා. එතකොට දැන් අපි චිත්ත ස්වභාවයක් කතා කළානේ. කුමක්ද මේ සාමාන්‍ය හිත අහක තියෙන දේවල් ඇඟේ දාගන්න ස්වභාවය? ඒක තමයි චිත්ත නියාමයේ තියෙන්නේ. සාමාන්‍ය හිත අනසීබුද්ධිය නැති හිත තුනක් කරන්නේ අහක තියෙන සිදුවීමක් ඒ ළඟින් හරි තමන් හිටියොත්, එහෙම නැත්නම් රූපවාහිනී ඉස්සරහේ හිටියොත් ලෝකයේ අනිත් පැත්තේ වෙන සිදුවීමක ගැන කියන ප්‍රවෘත්ති වැඩසටහනක ඒකට තමයි සම්බන්ධ වෙනවා. මොහොම නෙමෙයි වෙන්න තිබ්බේ, මෙහෙමයි වෙන්න තිබ්බේ, මං හිතනනම් මෙහෙමයි කරන්නේ, ඒ විදිහට. ඉතින් ඒක තමයි චිත්ත නියාමය එතන. දැන් ඔය චිත්ත නියාමය අපිට පුළුවන් වෙනස් කරන්න. ඔතන චිත්ත නියාමය තමයි වෙනස් කරගන්න. පුළුවානිත් නියාම වෙනස් කරන්න අමාරුයි. ඔබතුමා ඇහුවේ, පාලිත මහත්මයා ඔබතුමා ඇහුවේ ඉතාම ඇසේ ඉතුම ප්‍රශ්නයක්. මෙතන වෙනස් කරගන්න තියෙන එකම නියාමය චිත්ත නියාමය. ඒ සිහිබුද්ධිය එකතු කළොත් චිත්තේට, එතකොට ඒ චිත්තේ ක්‍රියා වෙන්නේ අර කර්ම නියාමයට පටහැනි. දැන් කර්ම නියාමයට බෑ තවදුරටත් අතපොළුවක් කරගන්න සිහිබුද්ධිය තියෙන සිතක්. ඒකත් ධර්ම නියාමයක් තමයි. ඒකත් ධර්ම නියාමයක්. සිහිබුද්ධිය නැති හිත මෙහෙමයි වැඩ කරන්නේ, සිහිබුද්ධිය තියෙන හිත මෙහෙමයි වැඩ කරන්නේ කියන ඒ වෙනසක් ධර්මතාවක්. ඒක ධර්ම නියාමයක්. එතකොට කෙනෙකුට අපි හිතම අනතුරක් වෙනවා කියන ශරීරයේ අපි කවුරු හරි ගැහුවොත් ධාරණය. එතනත් ඉතින් එක්තරා විදිහට ඒක බීජ නියාමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ශරීරයන්නේ තියෙන්නේ. පීයකින් හැන්නොත් ධාරණය. ඉල් වෙනවා. ලේ ගලනවා. ඒ ඔක්කොම බීජ නියාමයට අයිති. එහෙම බීජයකින් උපන්න ශරීරයක්. එහෙම නැති ශරීරයක් නම් එහෙම වෙන එකක් නැහැ. එතකොට මේ කර්මයේ විපාක දෙන්න ඒ නියාම එතන ක්‍රියා, ඒ නියාම හරහා ඒ නියාම ක්‍රියාත්මක වෙන සීමාව ඇතුලේ තමයි කර්මයේ විපාක දෙන්නේ. කර්මයේ ඒවත් ඔක්කොම හදාගන්න. හරි.
ඒ කියන්නේ එතන පැහැදිලි, ඒ කියන්නේ මේක තනියම ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. මේ එකිනෙකට ඒවා විවිධ ආකාරයෙන් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ නියාමනිත් නියාම ධර්ම.
හරියට හරි වචනේ තමයි ගැළපෙන වචනේ. සංකීර්ණ විදිහට අපිට මේක එහෙම ලේසියෙන් අපි නිකන් බලලා එකයි එකයි දෙකයි කියනවා වගේ, නැත්නම් ඔය තේන්දරයක් බලලා ඒ කොටු කීපේ බලලා කියනවනේ මෙහෙමයි අර එහෙමයි කිම කියන්න බෑ මේ කාර්යය. මේක මේ බලන්න බලන්න පටලැවෙනවා. ඉතින් එහෙම බලන්න යන්නත් අවශ්‍ය නෑ. මෙතන එහෙම බලන්න ගියොත් එහෙම අපිට විඳඳ ගන්න බෑ මේක කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර වෙනවද කියලා. හොඳම දේ තමයි චිත්ත නියාමයේ සී බුද්ධිය තිබ්බොත් මේ අහක යන දෙයක්
ගේ දාගන්න පුළුවන්. පැහැදිලි සිතාම වටනවා.
තෙරුවන් සරණයි.
ආචාර්යතුමනි, මේ කර්ම නියාමයේ මට තේරුම්ගත් විදියට සාමා හිතන විදියට මේ නියෝජිත වන කේන්ද්‍රය ඒක සජීවි අජීවි දෙකටම වෙන්න පුළුවන් නේද? එහෙම ගත්තොත් සජීවි කෙනෙක් සහ අජීවි කෙනෙක් විදියට එහෙම එන්න පුළුවන්. මොකද සමහර කර්ම සජීවි පුද්ගලෙක් හරහා වෙන්නත් පුළුවන් අජීවි අවස්ථාවක් නෙත් වෙන්න පුළුවන් නේද?
ආ ඔව්, අපි අර හෙනයක් අකුණක් භූමිගත වීම වීම ගැන බැලුවානේ. සමහර මිනිස්සු කරා වෙන්නත් පුළුවන්, ගහක් කරහත් පුළුවන්, වැස්ස කරහත් පුළුවන්, අඳ කඳු වලටත් හෙන ගහනවානේ, කඳු දෙබෑ වෙලා එනවනේ හෙන ගහන. ඉතින් ඒක තමයි ළඟම තියෙන හොඳම කෙටිම පහසුම ක්‍රමේ තමයි ඒ අකුණ බලන්නේ. ඒ වගේ කර්මයක් බලන්නේ එහෙම තියෙන එක. එතකොට සමහර විට මේ මිනිස්සෙක් වෙන්න ඕනේ සතෙක් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලිය හරහා වෙන්න පුළුවන්. ලිස්සල වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩගිනි ඉන්න විට කොහෙන් හරි කොහොම හරි අඹගෙඩියක් හරි තමන්ගේ දෙපා මුලට වැටෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ එතන මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා නැහැ. ස්වභාවික දේවල් හරහාත් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කර්මයෙන්
කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ නේමුණා කියන්නේ. අවුරුරි ඉස්සල වැටුණා කියලා කන්දක් උඩින් පහලට ඒකට ඒ කන්දට කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ නේ. පාප කර්මයක්. අපි කළොත් තමයි අපිට කර්මයක් වෙන්නේ. කවුරු හරි තල්ලු කරොත් අපිට කර්මයක්.
ඔව්, එතකොට තව දුරටත් ජරතුමනි, අපි සජීවි නියෝජිතය අපිම ගත්තොත්, ඒ කියන්නේ අපි හරහා තමයි මේ කියන්නේ මේක කර්මය එනවා. එතකොට ඒ පුද්ගලයා සිහිබුද්ධියෙන් දැන් හොඳ කුසල් කර්මයක් නම් එයා සිහිබුද්ධියෙන් දැකලා තීරණය කළා ඒ කර්මයේ ඒ යන ගමන් මාර්ගයට ඉඩ දෙන්න පුළුවන්. මේක මුකම හොඳ ක්‍රියාවක්. එතකොට අනිත් අපි ගත්තොත් වැරදි ක්‍රියාවක් නම් සිහි බුද්ධියෙන් බලලා හොඳට තීරණය කළා මේකකින් වළකිනවා. එතකොට කර්මයේ දිගටම සන්නායනය වෙන්නේ අර ටාගට් එකට. එළවෙන්නේ නැහැ. එතකොට ඒ නොයම නිසා ආයේ වෙන මාර්ගයක් ඒ කර්මය හොයාගනි. මගේ ප්‍රශ්නේ පැහැදිලිද දන්නේ ආචාර්යතුමා?
ඔව්, මම හිතනවා පැහැදිලියි කියලා. මේ කර්මය හොයයි. දැන් ওই කර්ම වල වර්ග තියෙනවනේ. එකවරක් විපාක දීලා ඉවර වෙන වර්ග, දෙපාරක් විපාක දීලා ඉවර වෙන කර්ම, ඊළඟට නැවත විපාක දෙන කර්ම. ওই විදියට කර්මයේ ඒ ප්‍රබලත්වය අනුව ඒ තියෙනවනේ ප්‍රමාණාත්මක සීමාවක්. ඉතින් එකපාරක් විපාක දීලා ඉවර වෙන කර්මයක් නම් ඒවල විපාක දෙන්න බැරි වුණොත් ආයෙ විපාක දෙන එකක් නැහැ ඒ කර්ම. හැබැයි නැවත ඉපෝතාවක් විපාක දෙන්න තියෙන කර්මයක් නම් ඔව්, ඒ කර්මය තවත් අවස්ථාවක් බලයි. ඒක අපහරහාම හරි තව නියෝජිතයෙක් කරා හරි කර්මය බලයි. හැබැයි අනිවාර්යයෙන්ම කර්මයේ ඒ විදිහට කොහොම හරි එකපාරක් බැරි වුණොත් දෙපාරක් බැරි වුණොත් අනිවාර්යයෙන්ම කවදරි විපාක දෙනවා කියලා නීතියකුත් නැහැ. මොකද කර්මයක් මේ අනිච්චතාවට යටත් දෙයක්. කර්මයේ සදාකාලික පරම සත්‍යයක් නොවේ. ඒ වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. මේ අර කුසල කර්මය ඔව් අපි සිහි බුද්ධියෙන් බලලා මේකෙන් තව කෙනෙකුට යහපතක් වෙන්නේ. ඒ නිසා ඒක වෙන්න ඉඩාදින ඒක තමයි හොඳම දේ. මේකෙන් වැඩි පිළිසකට හොඳක් වෙන්නේ. යහපතක් වෙන්නේ. එයා ඉතින් වෙන්ට අරිනවා මාහරහ වෙන්ට ඉඳ. ඒතර මං මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මොනවත් බලාපොරොත්තුවක් නැහැ. හරියට මේ අපිදම අපි ඉන්න තැනක කෙනෙක් එකපාරට වැටුණා කියලා ඉස්සලා වැටුණා හරි කොහොමද? එතකොට අපි එතන මොනවත් හිතන්නේ නැහැ නේ කපට අල්ලගන්න. මෙයා කවුද? සුදුද කළුද? ලස්සනද? සල්ලි තියෙනවද නැද්ද? උපාධියක් තියෙනවද නැද්ද? මොන ජාතියේද ආගමේද? ඕවා හිත හිතින් නැහැ නේ අපි කපට අල්ලගන්න. ඒ අල්ලගන්නකොට අනේ මාත් කවදා හරි වැටුනොත් මෙයා ඇවිල්ලා මාව අල්ලගන්නේ කියලාවත් හිතන්නේ නැහැ. එහෙම හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ කිසිම මමත්වයේ කියන කිසිම සිටිවිල්ලක් නැහැ. තමට අපි බය වෙන්න පුළුවන්. ඒ මමත්වයේ තන තියෙන්න පුළුවන්. හැබැයි ඒව හිතේ ඉඳින් නැතුව අපි ශනිකව කළ යුතු දේ කරනවා. මොකද සිහි බුද්ධිය තිබ්බොත්. හැබැයි සිහි බුද්ධිය නැතුව වුණොත් අපි කම්පණයටපත් වෙනවා. තව කෙනෙක් වැටෙනකොට අපි ගල් ගැහෙනවා. ගල් ගැහෙන ඔහේ ඉන්න පුළුවන්. තමට විනාඩි ගානක්, පැය ගානක් ඔහේ ඉන්න පුළුවන්. කම්පණයටපත් වෙනවා. ඒ කියන්නේ කම්පණය කියන්නේ සිහි බුද්ධිය නැත්තටම නැති වෙනවා. හැබැයි ඒ වෙලාවේ හොඳ සිහි බුද්ධියක් තිබුණොත් එකපාරට අල්ල බෑ. දැනලා අල්ල ගන්න. එතන අපි කර්මයක් කරගන්නෙත් නෑ. එහෙම කරගන්න ඕනේ කමකුත් නෑ. හොයන්නෙත් නෑ. ඒ වෙලාවේ දුරකථන අංකය දෙන්න අදහසකුත් නෑ. ඒ අල්ල ගන්න වෙලාවේ ඊට පස්සේ දෙන්න පුළුවන්. ලිපිනේ දෙන්න අදහසක්වත් ඒ මොනවත් නැහැ. ඉතින් ඒ එතන ඒක කුසල කර්මයක්. ඒක පුණ්‍ය කර්මයක් නොවේ කුසල කර්මයක්. හැබැයි පුණ්‍ය කර්මයක් පස්සේ කරගන්න පුළුවන් හිතලා හිතලා මගේ අතින් මෙහෙම දෙයක් කොච්චර හොඳද මම ලොකු පිනක් කළේ අනිත් කෙනෙක් පින්දෙන්න පුළුවන් බලන් ඉන්න අයත් පින්දෙන්න පුළුවන්. ඒතර අපිත් ඒ පිනට සාදු කියලා අනුමෝදන් වුණොත් ඒ කුසල කර්මයක් පමණක් නෙවෙයි පුණ්‍ය කර්මයකුත් කරගන්න පුළුවන්. කරගන්න. හැබැයි ඒක පස්සේ කරගන්න.
සර් බොහොම පිං ආචාර්යතුමනි කදිම උදාහරණයක්
තියෙනවා. ඔව්. සර් පොඩි පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. දැන් අපේ සිත සර් මේ දැන් පෞද්ගලික ජීවිතේ වේවා වෘත්තීය ජීවිතේ වේවා එදිනදා අපි එක එක දේවල් වලට මේ පැටලෙන සිත බොහෝ විට තීරණ තීන්දුනේ ගන්නෙ බොහෝ දේවල් සම්බන්ධයෙන් අපි හිතමු කාට හරි දොස් කියන්න හරි අවවාදයක් දෙන්න හරි මේ වගේ දේවල් සම්බන්ධයෙන් සිතම තීරණය කරනවා මෙහෙම ක්‍රියාවකට යොමු වීම සඳහා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වුණාට පස්සේ මේ සිතම නැවත අපිව පොළඹවනවා මේ ගත්තු තීරණය හරි එක්ක දොස් පැවරුවා නම් ඒක හරි අවවාදයක් දුන්නා නම් ඒක හරි කියලා මේ සිතම නැවත සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා මේ ගත්තු දේ හරි කියලා. එතකොට ඒක මමත්වයද? එතන අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් රැස් වෙනවද? ඒක මට ඇත්තටම දැනගන්න ඕනේ ඒක මමත්වයද? මොකද මේ සිතම උත්සාහ කරනවා මේ අපි පොළඹවපු ඒ ගත්තු තීරණේ හරි මොන එක හරි නිවැරදි කියලා සාධාරණීකරණය කරන්නම මේ සිත නිතර පළඹවීම අපව සිද්ධ කරනවා. එතකොට ඒක මමත්වයද සර්?
ඒ මමත්වයට තමයි අවශ්‍ය වෙන්නේ ඔප්පු කිරීම. ඔප්පු කරන්න ඕනේ මමත්වයට. මොකද එයාට හැම වෙලෙම දෙගිඩියාවක් තියෙනවා, සැකයක් තියෙනවා. එයා මමත්වයේ අඩමානෙට වැඩ කරන්නේ. කොච්චර මමත්වයේ කිව්වත් මුළු හදවතින්ම එක ඉදින්ම 100%ක් 100%ක් ඒ මොන කතන්දර කිව්වත් මමත්වයට එයාට යාම සුවය නැහැ. එයාට යාම විශ්වාස නැහැ. ඒ නිසා හැම විටම මමත්වයේ මේ හොයනවා මුක්කු. මුක්කු හොයනවා. දැන් බලන්න කොච්චර තමන් හදපු දේ එකක් වියපු කෑමක් තමන් දන්නව රහයි. හැබැයි තව කෙනෙක් ඒක රහයි කිව්වොත් තමයි වැඩිය සතු. තව කෙනෙක් මොකුත් නොකිය කෑවොත් එහෙම මමත්වයේ පොඩි අඩුවක් වගේ. මේක තමයි එයාට යාම සුව නැහැ. එයාට යාම විශ්වාස නැහැ. එයාට යාව මදි. එයා අඩමානෙට ඉන්නේ. ඒ නිසා පිටින් කෙනෙක් ඇවිල්ලා උදව්වක් කළොත් එයාට හොඳටම බාර ගන්නවා. පිටින් කවුරුවත් ඉවෙ නැත්තම් ඔන්න එයාම බලනවා. එයාම Tamanට Tamanම මුක්කුවක් වෙනවා. ඉතින් එහෙම මුක්කුවක් වෙන්න බෑ. ඒක වැටෙනවා. කොහොම හරි මේ එයා ඒ ඔබතුමී කී වගේ ඉතින් එහෙම මෙහෙම ධර්මයේ පාලියෙන් හොයන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් හොයන්න පුළුවන්, සිංහලෙන් හොයන්න පුළුවන් කොහෙන් හරි මේ ඔප්පු කිරීමක් කරනවා කරපු දේ හරි සාධාරණයි කියා. ධර්මතාවලට ඔප්පු කිරීම අවශ්‍ය නැහැ. ධර්මතාවලට ඔප්පු කිරීම අවශ්‍ය නැහැ. ඔප්පු කිරීම අවශ්‍ය වෙන්නේ සැකය හා අවිශ්වාසය තියෙන තැනක. මමත් ඒ කියන්නේ සැකේ හා අවිශ්වාසයේ මූර්තිය. ඒ කියන්නේ හොඳටම පිරිපුන් සැකය පිරිපුන් අවිශ්වාසයට තමයි මමත්වය. ඒ නිසා තමයි එයා එයා ගැන හොයන්න දෙන්නේ. එයා කැමති නැහැ එයා ගැන හොයන්න. මොකද මේක හොයන්න කියොත් ඒක බොරුවක්. ඒක අහුවෙනවා. එතන මහා විහිළුවක්. ඒ නිසා එයා එයා ගැන හොයන්න දෙන්නේ නැහැ. අනිත්‍ය හොයනවා. ඉතින් එතන තියෙන්නේ මමත්වය තමයි.
අනේ බොහොමත්ම පිං සර්. බොහොමත්ම පිං. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
අවසරයි ගුරු කවුනි.
ඔව්.
මේ ධර්ම දේශනාව අහනකොට මහා සංවේගයක් ඇති වුණා. අපි මේ කර්මයේ අතකොළුවක් වෙලා තියෙන බව දැනගෙන. මේක නේද සර් අනාත්මය කියන්නේ. ඒ කියන්නේ හිතට ෂණිකව අපිට අපේ හිතවලට ওই කර්මයේ විදියට ওই බලපාන එක එක දේවල් අපි ෂණිකව ක්‍රියාත්මක වෙලා කිරීම නිසා මහා කර්ම ගොඩකට යට වෙනවා. එතකොට සිහි බුද්ධිය තිබුණොත් හැම වෙලාවෙම අපි සිහි බුද්ධියෙන් ක්‍රියා කෙරුවොත් අරක විපාකයේ විපාකයෙන්ම අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම පුළුවනි. විපාක දෙන්න තියෙනවා නම් ඒ විපාකය අඩු කරගන්නත් පුළුවන් සිහි බුද්ධිය තිබ්බොත්. සිහි බුද්ධිය අඩු වෙන්න විපාකය ඒ දෙන්න තියෙන ප්‍රමාණයට නෙමෙයි ඒක තව වැඩි කරගන්න. ඒ විලාවිත් විඳිනවා පස්සෙත් විඳිනවා අනිත්‍යයත් එක්ක එකතු වෙලත් විඳිනවා තනියමත් විඳිනවා. ඒ වගේම මේ කොහෙවත් නැහැ. කියන්නේ Tamanට කොහෙත්ම අදාළ නැති දේවල් අදාළ කරගන්න. හොඳම උදාහරණය තමයි අජාසත් කුමාරයාගේ කතාව. අජාසත් යුවරජුගේ කතාව. ඉතින් දේවදත්ත ස්වාමීන් වහන්සේ ඇවිත් අජාසත් කුමාරයාට කිව්වහම එහෙම ඕනේ කමක් තිබුණේ නැහනේ. තාත්තව මල්ල රජ වෙන්න කවදාවත් හිතුණු හිතපු කෙනෙක් නෙමෙයි. එහෙම සැලැස්මක් තිබුණෙත් නැහැ. රජ වෙන්න ඕනේ වුණෙත් නැහැ. තාත්තා ඉන්න කලින් තාත්තා නැති වුණාම රජකම සම්ප්‍රදායන කුල ලැබෙනවා. හැබැයි දේවදත්ත ස්වාමීන් වහන්සේට ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න අජාසත් කුමාරයා අතකොළුවක් කරා. ඒකට අහු වුණා. අහු වෙලා මේ ඉතින් ආනන්දරිය පාපවරමයක් පවා කරගත්තා කියනවා. ඒක හැබැයි Tamange ඕනේ කමට නෙමෙයි නිකලගත්තේ. හැබැයි ඕනේ කම ඇති වුණාට පස්සේ මට රජකම ගන්න ඕනේ. මට රජකම ගන්න ඕනේ. කියන හිතුවා. හැබැයි මේ අජාසත්ට රජකම දෙන්න ඒක පිරිසුදු චේතනාවක් නෙමෙයි දේවදත්ත ස්වාමීන් වහන්සේට තිබෙන්නේ. කාරියට අතපොළුවක් කරගන්න. ඉතින් අර අහිංසක අජාසත් කුමාරයා ඒකේ අතපොළුවක් බව එක. ඔය හැම උදාහරණයක් ගත්තාම මේ කාරණේ තමයි තියෙන්නේ. අතපොළු වෙනවා. මේ මේක දකින්න දකින්න ඔබතුමී කිව්වා වගේ මෙතකයි කියන්න බැරි මහා සංවේගයක්. හැබැයි මේ ඒ සංවේගයෙන් කම්පා වෙවීන්ට නොවේ කියන්නේ වහවහ සීබුද්ධිය කරගන්න. සීබුද්ධිය අජාසත් කුමාරයාට සීබුද්ධිය තිබ්බනම් දේවදත්තගේ අවශ්‍යතාවයේ දේවදත්ත කිසි කරගන්න කියන්නේ ඒකට මම මොකටද මේ ඒ කර්මයක කරගහන්නේ. ඇත්තකට වෙන්නේ කිව්වා. ඉතින් හොඳ බුද්ධිමත් ඥාන අජාසත් කියන්නේ අජාසත් රජු කෙනි තාම ඉහළ බුද්ධිමතේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මුණ ගැහුවා. ඒසු ප්‍රශ්න තියෙනවා. හරි බුද්ධිමත් ප්‍රශ්න. බුද්ධිය තිබුණා සී බුද්ධිය. බුද්ධිය තිබුණු හින්දා තමයි එහෙම කර්ම කරගත්තේ අජාසත්. ඒ බුද්ධිය තිබුණ නැත්නම් එහෙම කර්ම කරගන්න හම් වෙන්නේ නැහැ. ආනන්දේ පාප කර්මයක් කරගන්න ලැබෙන්නේ නැහැ බුද්ධිය තිබුණ නැත්නම්. දැන් රජ කෙනෙක්ව මරලා මරන්න බෑනේ බුද්ධියක් නැත්නම්. මේ සී බුද්ධිය.
සර් කර්ම ක්ෂය කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි කියලා මම අහලා තියෙනවා. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන මේ නැති කර ගැනීම. ඒ තුන පිළිබඳව සර් පොඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය.
එහෙමයි. දැන් ඒ ඉස්සෙල්ලා ඔබතුමී කිව්ව කාරණේට යමක් එකතු කළොත් එතන වෙන්නේ මේ අපි අහලා තියෙන විදිහට ඔය මුල් සංයෝජන තුන ඔබතුමී කිව්වේ මුල් සංයෝජන තුන මේ සංසාරෙට බැඳලා තියෙන මේ බැමි 10න් තුනක්ම කපලා දැමීමක් ඒ මූලික ධර්මාබෝධයේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා ලැබෙන ප්‍රතිඵල කීපයක් තියෙනවා. එකක් තමයි රතන සූත්‍රයට අනුව නතේ භවං අට්ඨමං ආදීයන් අටවෙනි පැවැත්මක් නම් නැත කියන. ඒතර පැවැත්ම හතකට සීමා වෙනවා. දැන් මේ සංයෝජන තුන කපල දැම්මේ නැත්නම් සීමාවක් නැහැනේ පැවැත්මේ. පැවැත්මේ භවයේ සීමාවක් නැහැ. 9ක් නෙමෙයි 10ක් කියන්නත් බෑ 16ක්ද 32ක්ද 64ක්ද 128ක්ද එහෙම කියන්න බෑ. කෙලවරක් නෑ. ඒතර කෙලවරක් නැතුව විපාක දෙන්න තිබුණු මේ විපාකයන් අතකින් එහා කපලා දානවා. ඉන් එහා ඒතර බලන්න අහෝසියලා යන කර්ම කොපම නෑ. ඒ ගණන් කරන්න බෑනේ අහෝසියලා යන කර්ම සංඛ්‍යාව. ඉතිරි වෙන්නේ බොහොම ටික. ඒ නිසා තමයි ඔය සමහර විචාරකයන් කියන්නේ මේ රහත් වෙනකොට අරහත් ඵලයට පත් වෙනකොට ශේ කරන කර්මයේ කර්ම සංඛ්‍යාව පැටියක් තරම නම් සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට හිමාල කන්ද වගේ කර්මක්ෂය කරනවා. ඒ උපමායක ගැඹුරු සංකේතයක්. හැබැයි ඒකත් තියෙනවා. බැලුවොත් ඇත්ත. ඉතින් ඒ සංයෝජන ගැන නම් ඒක කවුරු දන්න කාරණා නෑ. සක්කාය දිට්ඨිය යන්නේ තමන් පිළිබඳ තිබෙන දිට්ඨිය. තමන් පිළිබඳව තිබෙන පිළිගැනීම. ඒ තමා සක්කාය දිට්ඨිය කියන්නේ. මම පිළිබඳ මං කොහොමද හිතන්නේ කියන මම කියන හැඟීමට නෙවෙයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය නැති වුණා කියා මම කියන හැඟීම නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැති වුණා නම් එතනින් ඉවරයි. තව එහාට තියෙනවනේ කාම රාග පටිග මේවා තියෙන්න බෑනේ මමත්වේ නැතිවලා. නිසා සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වේ නෙවෙයි. තමන් පිළිබඳව හදාගෙන තියෙන ප්‍රතිරූප. ඒ ප්‍රතිරූපේ මම කියන ප්‍රතිරූපේ කොහොමද හැදෙන්නේ? ඇදෙන්න මොනව හරි ඕනද? ප්‍රතිරූපයක් හදන්න මොනව හරි එපයි. කඩදාසි ඕනේ, පල්ප ඕනේ, මැටි ඕනේ, ප්ලාස්ටික් පරිස්ස ඕනේ, මොනව හරි ඕනේ ප්‍රතිරූපයක් හදන්න ඉමේජ් එකක්. ඒතර මම කියන ප්‍රතිරූපය හදන්න මොන අමුද්‍රව්‍ය වලින් මොන වගේද? ඒකට අමුද්‍රව්‍ය පහක් තියෙනවා. ඒ පහෙන් තමයි හැදෙන්නේ. අයක් නෑ පහයි. ඒ පහට තමයි ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන වචන මේ දයිස්තුනේ මේවා කිව්වට මේ එහෙම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි මෙහෙම නොකියත් බෑනේ. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය පහ අරගෙන තමයි සක්කාය දිට්ඨිය හදන්නේ. කියන්නේ මම තමන් පිළිබඳ ප්‍රතිරූපයක් ඇදෙන්නේ හදාගන්නේ රූපයේ කියන අමුද්‍රව්‍ය වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ඒတိකාරද මේ රූපය අරගෙන මේ තමයි මම මෙන්න මම වේදනා අරගෙන මෙන්න මම ඉල ප්‍රතිරූපයක් හදනවා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ඉතින් ප්‍රතිරූප හදනවා ඔය ප්‍රතිරූප වලට තමයි සක්කය තමන් පිළිබඳ හරියට දන්න කම නිසා මම මොකද්ද කියලා දන්නේ නැති කම නිසා හිතනවා මම තමයි රූපය මම තමයි විඳි මම තමයි අඳුනා ගැනීම මම තමයි ඕනෑ පාක මම තමයි දැන ගැනීම කියලා ඒ වයින් පිට එකක් නැහැ ඒ ওই ටිකෙන් එකක් දෙකක් තුනක් හතරක් පහක් හෝ එකක් දෙකක් අරගෙන ඒ වෙලාවෙ හැටියට ප්‍රතිරූපයක් අඹර ඒ හැම වෙලෙම ප්‍රතිරූපයක් එක්ක තමයි ජීවත් වෙන්නේ. අපි අපිත් එක්ක නොවේ ඉන්නේ ප්‍රතිරූපයක්. සක්කාය දිට්ඨිය තියෙනකන්. ඉතින් ඒ නිසා තමයි මේ ඔය ප්‍රතිරූප නඩත්තු කරන්නේ සිද්ධ වෙනවා. තමන්ව නඩත්තු කරනවට වැඩිය මහන්සියක් ගන්නවා තමන් පිළිබඳ හදාගෙන තියෙන ප්‍රතිරූපේ නඩත්තු කරන්නේ. ඒ නිසාම තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ මේ මාව තේරුම් ගන්න නැහැ කියලා. සක්කාය දිට්ඨියෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සක්කාය දිට්ඨිය අම්පමණකට තියෙනවාද? ඒ පමණට එනවා ගැටලුවක් මේ අනිත්‍යය මාව තේරුම් ගන්න. දෙය කියන්නේ තේරුම් අනිත්‍යය තේරුම් ගන්නවද නැද්ද කියලා නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඉන්නේ. මගේ ප්‍රතිරූපය අනිත්‍යය පිළිගන්න. ඒ ආයත වෙන ප්‍රතිරූප මං ගැන තියෙන. ඒව වැරදි. මං ගැන මම හදාගෙන තියෙන ප්‍රතිරූපේ තමයි හරියටම. මං ගැන මම අඹාගෙන තියෙන පිළිමේ තමයි හරියට මගේ. වෙයි වෙන අය වෙන පිළිම හදාගෙන මං ගැන තියෙනවා නම් ඉමේජස් ඒව වැරදි. ඉතින් ඒකට ඔප්පු කරන්න ඔය මමනේ. ඉතින් මං ගැන වැරදියට හිතන අය මට ඕන. අමයානම් මං ගැන හරියට හිතනවා නිවැරදි. මේ නිවැරදිව හිතනවා කියන්නේ මම හිතන් ඉන්න විදිහට යන්න. එච්චර. දෙවොක්ක තමයි සක්කායි.
සර් ගුරුතුමනි, දැන් අපි භාවනාවක යෙදලා ඉන්නකොට සමහරවිට නිදිමත එනවා. එහෙම නැත්නම් වෙනත් එක එක සිතුවිලි, මං කියන්නේ කරන්න තියෙන දෙයක් හරි කරපු දෙයක් හරි එනවා. දැන් ඒක දිගින් දිගට එහෙම වෙනවා කියලා කියන්නේ මේ අපේ අකුසල කර්ම වල හේතුවක්ද?
නිදිමත ඉතින් අකුසලයන් නිදිමත ඊන විද්දේනේ. එතකොට එයින් අකුසලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක කළ යුතු දෙයක් අපේ අතින් කෙරෙන්නේ නැහැ. අල් දානවා. බෑ කියලා හිතනවා. ඒක අකුසලයක්. ප්‍රමාදෙනි. දැන් එතකොට බලන්න මේ හේතු බලන්න. එයි මෙහෙම වෙන්නේ. හැම දෙයකම නිදිමත. ඒ වෙලාවේ දැන් භාවනාව නවත්තලා වෙන දෙයක් කළොත් ඒ විදිහටම නිදිමතට බලන්න. වෙන වෙලාවක භාවනා කළොත් ඒත් නිදිමතට. එහෙම බලන්න. එහෙම ටිකක් හොයනකොට නැති වෙලාවල් හම්බ වෙයි. හැමෙලේම නිදිමත එන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකන ටිකක් භාවනා කරන්න පුළුවන්. ඊළඟට ඉතින් ආයෙත් ටික දවසක් යනකොට ඒ වෙලාවෙත් නිදිමත එයි. ඉතින් මෙහෙම සෙල්ලමක් කර කර යන්නත් පුළුවන්. මේ පොරාපොලිස් වගේ එතනින් ආවුනාම වෙන තැනක හැංගෙනවා. එතන හැංගෙන්නේ නැහැ වෙන. ත්‍රාය වෙන වෙලාවක භාවනා වාඩි වෙලා භාවනා කරනකොට නම් නිදිමත එන්නේ බලන්න සක්මන් භාවනා කරන්නේ. හිතගෙන භාවනා වාඩි වෙන තැනම හිතගෙන භාවනා. මේ විදිහට ඇත්තටම මේවා එක මූණට මූණ සටන් කිරීමක් නොවේ කරන්නේ අපසලත් එක්ක. ඒක අර අපි එදා කතා කළා වගේ දහමා දහම දෙක දෙන්න ඉතින් මොනට මොන සටන් කරනවා. හැබැයි මේ මෙතනදි මොනට මොන සටන් කිරීමක් නොවේ කරන්නේ. උපක්‍රමශීලී වෙනවා. සීබුද්ධිය හැම විටම උපක්‍රමශීලී වෙනවා. එයා බලනවා මේ කොහොමද මේ ඉංග්‍රීසියෙන් දොරක් හොයාගන්නේ හැම විට. ඒ දොර ඒ වෙලාවට විතරයි. හැම වෙලේම මේ දොර ඇරලා නැහැ. ආයෙත් ලාප තව දොරක් ඇරෙනවා. ඔය වෙලේ හැරි හැම වෙලේම කොහේ හරි දොරක් ඇරිලා තියෙනවා. ඒ දොර හොයාගන්න එකයි අපේ කාර්ය වේ. ඔතනින් එළියට යන්න. සීබුද්ධිය තිබ්බොත් ඔන්නේ දොර හොයාගන්න. සීබුද්ධිය නැති වුණොත් අනේ මේ දොරත් ඇහිලා මේ දොරත් ඇහිලා කියලා වැහිච්ච දොරවල් ගැන දුක් වෙවි ඉන්න එක තමයි කරන්නේ. ඉතින් මේ හොඳට හොයලා බලන්න. ඇයි මෙහෙම දෙදිමතක්? ඒකට හේතු හොයන්න. සමහරට රාත්‍රියේ නිින්ද අඩුවක් වෙන්න පුළුවන්. ප්‍රමාණය අඩුවක්. එක්ක නිින්ද ගුණාත්මක අඩුවක් වෙන්න පුළුවන්. තව හේතු තියෙන්න පුළුවන්. සමහර විට මේ ශාරීරික යම් යම් ඔය මිනරල්ස් වල එහෙම අඩුවක් නිසා නිදිමත එන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි පැහැදිලිව හේතු හොයාගන්න. කායික හේතුවත්, මානසික හේතුවත්, පරිසරික හේතුවත්. තමයි ඔය සියල්ල එකට කවලම් වෙලා හේතු හැදෙනවා. ඵල හැදෙනවා ඔක්කොම හේතු කවලම් වෙලා. ඉතින් එහෙම හොයාගත්තොත් උන්න විසඳගන්න නම් ලේසියි. හේතු හොයා ඒක දෙලීම මේක පරණ අකුසලයක් නිසා වෙන්නේ කියලා හිතුවොත් නම් අපිට අපි ඉතින් හොයයි විසඳන්න යන්නේ නැහැ මේක විපාක දීලා ඉවර වෙච්ච දවසක මට භාවනා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නිසා හොඳම දේ වර්තමානයේ ඒක. පටිච්චසම්පාදේ කියන්නේ ඒ තමයි අර කලින් ප්‍රශ්නෙත් ඒ පටිච්චසම්පාදේ කියන්නේ. අනාත්ම ගැන කිව්වනේ. ඒ අනාත්මයට වැඩිය පටිච්චසම්පාදේ තමයි වටින්නේ. මේ විදිහට බලුවා පටිච්චසම්පාදේ තමයි අවබෝධ වෙන්නේ. ඒ තමයි වටින්නේ.
පැහැදිලි ගුරුතුමනි ඔබතුමාට තිරුවන් සරණයි.
සර් අද මේ කර්ම න්‍යාමයේ පිළිබඳ මා මෙත ප්‍රථම අහලා තිබුණත් අද ඉදිරිපත් කරපු මේ දේශනයේ පසුබිම මා ප්‍රථම වරට ඇහුවේ මට ඒක අලුත් දෙයක් නවුම් බවක් දැනුණා. භාවනා කරන වෙලාවේදී මට දැනුණ දෙයක් තමයි නියුජිතෙක් විදියට අපේ කාර්යභාරය මිට වඩා වගකීමකින් කළ යුතුයි කියලා. එහෙම නැත්නම් අපි අර විස කර්මයට අනු වෙනවා කියලා. මම එහෙම කියන්නේ සර් මට දරුණ භාවනා කරනකොට සගේ දේශන පසුබිමනු මේ සිත කය වචන කියන තුන ඉතාමත් වැදගත් පරිස්සම් කරගන්න එක. සිත කය වචන තුන පරිස්සම් කරගත්තොත් සිහි බුද්ධියට ඉතාමත් පහසුවෙන් කළ යුතු කාර්ය කරන්න පුළුවන්. එතකොට මේ නියෝජිතයට පුළුවන් අර විස්ස කර්මයේ හරහා යන දේ බාර ගන්න නැතුව tempat sitting ඉන්න. ඒක තමයි මගේ පළවෙනි අවබෝධය. දෙවෙනි කාරණේ තමයි අර ප්‍රථමයෙන්ම අහපු ප්‍රශ්නේ ඒ කිමතා මේ කර්මය අපි දන්න නියාමවලින් පහෙන් එකක් පමණයි. තවත් කොටස් තියෙනවා හතරක්. දැන් අපි සිහිබුද්ධිය විවෘත කළොත් මේ විදිහට අපිට පුළුවන් චිත්ත නියාමයේ වර්ධනය කරගන්න. චිත්ත නියාමයෙන් අර කර්මය හරහා එන විස්ස කර්මය හරහා තියෙන කාරණේ හැකිතා දුරට ප්‍රහීණ කරන්න පුළුවන්. එය මට දැනෙන දෙයක් තමයි අපේ තියෙන මමත්වය ශිර කරන්න බලපානවා. දන්සගේ දේශනයේ කියව මේ මමත්වය නිසා තමයි මේ කර්මයට අහු වෙන්නේ කියලා. ඉතින් මට දෙවෙනි කාරණේ පැහැදිලි දෙයක් තමයි මේ සාකච්ඡාවේදී අපිට පුළුවන් චිත්ත නියාමයක් වෙනස් කරා ගන්න පුළුවන් සිහිපොතිය පාවිච්චි කිරීම නිසා. සට ගඩා පින් මොකද මේ අද දර්ශන මට අලුත් නවුම් බව නිසා. ඒ කාරණා දෙක තමයි මට අතු කරන්න ඕන වුණේ. සට ගඩා පින් තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි. ඒ ඔබතුමා කියෝ කාරණා දෙක නාම මේ ප්‍රයෝජනවත්. ඒ වගේම මේ කල හැකි කල යුතු දේවල් මුල්ම කාරණේ තමයි අර සීබුද්ධිය පාවිතා කරලා මේ අපේ චෛතසික ක්‍රියා වාචසික ක්‍රියා කායික ක්‍රියා දැන් ඒ කාරණා තුනින් කර්මයක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්නියොත් ඔහෙන් කඩාගෙන පාත් වුණත් මොන පෙළඹවීමාවක් අපිට පුළුවන් අපේ අපිව පරිස්සම් කරන්න. එහෙම කියුවා. ඒ තාම වැදගත්. එතන ඔය දොරටු තුනේ පරිස්සම් කරගන්න ඕනේ අපිට ඉන්න තියෙන ඔය දොරටු තුනේ දොරටු පාලකයන් විදිහට. එහෙම හිටියොත් එතනින් අපිව පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අපි පරිස්සම් කරගන්න අනිත් පැත්ත අපි පරිස්සම් කරන්න. දැන් මේ කාරණියත් වැදගත්. අපි දුක් විඳ නැත්නම් මොනම හරි සිද්ධියකට කෝප වුණේ නැත්නම් අපි ගෙදර ඇවිල්ලා කෝ වැඩට ගිහිල්ලා ඕක කියන්නේ නැහැ නේද? අනිත්‍යවක් තරහ ගැස්සෙන විදියට. හැබැයි අපි ඒ කෝපයට පත් වෙලා ඒ කෝපයත් තරන් ගෙදර ආවොත් වැඩට ගියොත් එතන ඉන්න අහිංසක මිනිස්සුන්ටත් ওই සිද්ධිය කියනවා ඒ අයට තරහ යන විදියට. මේ කියන්නේ අපි ඒ අයට කරුණාව ඇති වෙන විදියට නෙවෙයි නේ කියන්නේ. හැබැයි අපි ඒ අයටත් කර්මයක්. ඒ අයත් කර්ම රැස් කරනවා. ඒකටත් අපි ඔන්න කොහෙන් හරි ගෑවි හේතුවක් වෙලා. එතන අපි අලුත් කර්මයක් කරගන්නවා. එතන අකර්මෙත් කරගත්ත ඒක උට තම කර්මයක්. ඉතින් මේක ඉවරයක් නෑ ওই විදිහට. ඒ නිසා මෙතන මේ සිහි බුද්ධියෙන් ඔය කාය වචන චිත පරිස්සම් කරගත්තොත් නම් ලොකු දිග සංසාරයක් හදා ගැනීම නවතින්න පුළුවන්. ඒ වගේම මේ මමත්වයේ පිළිබඳ කාරණය මේ ඒ කාරණයක් මමත්වයේ කියන වචනයට අපි ලොකු බරක් දාලා හැම වෙලෙම හැම ප්‍රශ්නෙටම කෝකටත් තයිල වගේ මමත්වයේ මමත්වයේ කියනවා. හැබැයි මේ වචනේ නෙවෙයි කොහොමද මේ අහක යන දෙයක් Tamange ප්‍රශ්නයක් කරගන්නේ. ඒ තමයි වැදගත්ම දේ හොයා බලන්නේ අහක යන ප්‍රශ්න. මට එතන ප්‍රශ්නෙකුත් නැහැ මම ප්‍රශ්නයක් කරගත්තා. මේ තමයි අවුරුදු 500 විතර කලින් වෙච්ච සිද්ධියක් වන්න අපි පොතක කියවනකොට අපි ඒක ප්‍රශ්නයක් ඒක මෝඩකම. මේ මමත්වේ හරි මෝඩයි. මෝඩකමත් එක්ක තමයි අනුන්ගේ දේවල් තමන්ගේ කරන්නේ. බුද්ධිමහ සීබුද්ධිය කරන්නේ වැඩන්නේ මෝඩකමත් එක්ක. මේ කාරණිය ගැන හොඳ අවදිමත් භාවයකින් හිටියොත් අර චිත්ත නියාමයේ වෙනස් කරගන්න පුළුවන්. අනිත් නියාම වෙනස් වෙනවා චිත්ත නියාමයේ වෙනස් කළා. බීජ නියාමෙත් වෙනස් වෙනවා චිත්ත නියාමයේ වෙනස් කළොත්. චිත්ත නියාමයක් වෙනස් වෙන්න පුළුවන්. චිත්ත නියාමයේ වෙනස් කරගෙන. කර්ම නියාමයක් වෙනස් වෙනවා. මෙතන අත ගහන්න පුළුවන්. පටන් ගන්න පුළුවන් තැන තමයි චිත්ත නියාමය. හැබැයි අවාසනාවකට හැම තැනින්ම පටන් ගන්න හදනවා මේක අනාගෙන ධර්ම නියාම වෙනස් කරන්න හදනවා. කර්ම නියාම වෙනස් කරන්න හදනවා. ඍතු නියාම, බීජ නියාම. ඒ ඔක්කොගෙම මුළු ලෝකෙම පටලැවිලා තියෙනවා. මේ ඒ ගොඩේ ඉන්න බැරි පටලැවිල්ලක් පටලැවිලි. දහම තමයි කියන්නේ මේක. චිත්ත නියාමයේ වෙනස් කරනවා. චිත්ත නියාමයේ වෙනස් කරගන්න. චිත්ත නියාමයේ සීබුද්ධිය එකතු කරන්න. සීබුද්ධිය එකතු කළොත් චිත්ත නියාමයේ වෙනස් වෙනවා. චිත්ත නියාමයේ වෙනස් වෙනකොට අනිත් හැම නියාමයක්.
මෙතන
බීජ
මෛත්‍රිය කියන එකක් විස ධර්මතාවයක් නේද මෛත්‍රිය? මෛත්‍රී කියලා කොටක් අපේ තියෙන සිතේ තියෙන සංතානයන් අඩු වෙලා යනවා නේද? මමත්වවාදී එයත් බලපානවා නේද?
ඔව් මෛත්‍රිය මෛත්‍රීදි මමත්වේ අඩු වෙනවා. මමත්වේ වැඩි වෙන්න එය සෙනෙහසක් එහෙම නැත්නම් පෞද්ගලික හිතවත්කමක් බවට පත් වෙනවනේ. ඒ සීමාව ඒ සීමිත කේන්ද්‍රය ඇතුළේ හිර වෙලා සිටීමෙන් එළියට එීම තමයි මෛත්‍රිය කියන්නේ. එනිසායි මෛත්‍රිය අප්‍රමාණ කියන්නේ. මමත්වයේ ප්‍රමාණයක් තියෙනවා. මමත්වයේ ප්‍රමාණයක් තියෙනවා. ඒක අප්‍රමාණ නෑ. ඒ අප්‍රමාණ හීන හැදුවට ඒ අප්‍රමාණ හීන දකින්නේ එයා කුංචි නිසා. කුංචි කෙනෙකුට තමයි ලොකෝ හීන තියෙන්නේ. ලොකෝ අයට ලොකෝ හීන නෑ. කුංචියක් තියෙන්නේ. කුංචි සිත් තමයි ලොකු හීන දකින්න. ඉතින් මමත්වයත් ඒ වගේ. මමත්වය අඳුරගන්න පුළුවන් නම් ඒ සීමාව අඳුරගන්න පුළුවන් නම් එතනින් එළියට එන්න පුළුවන් නම් ඉතින් එතකොට එතන නිකම්ම මෛත්‍රියක් තියෙනවා. ඒක අන්‍යෝන්‍ය වශයෙන් යන දෙයක්. මමත්වේ නැති තැනක මෛත්‍රිය ස්වභාවිකවම මමත්වයේ තියෙන තැනකින් නම් මෛත්‍රියෙන් පටන් ගන්න. මෛත්‍රිය ස්වභාවික වෙන්නේ නැහැනේ මමත්වයේ තියෙන විදිහ. ඒ නිසා එතකොට මෙතන කරන්නේ කෘතිම විදිහට මමත්වය පළ කරනවා. මමත්වය sorry මේ මෛත්‍රිය පළ කරනවා කෘතිම විදිහට. එතකොට මමත්වයක් තියෙනවා දැන් මෛත්‍රියක්. මේ දෙකකින් අපි පෝර දානවා මෛත්‍රිය. මමත්වයේ පෝර දාන්න එයා ටික ටික හැදෙනවා. ඒකට මමත්වේ නම් කැමති නැහැ. ඒ අකමැති නිසා තමයි මේක එයාගේ වැඩක් කියලා බාර දෙන්නේ. ඔයා වගේ මම ඔයාට ඔයාගේ යාළුවන්ට මෛත්‍රී කරනවා. එහෙමත් කියනවා. මගේ හිතවත්, මගේ ඥාති, මගේ අය මට උදව් කරන අය සෝපත්ය. එහෙම හිතන්න මමත්වේ කැමතියි. ඒක හොඳයි. ඉතින් එහෙම බාර දීලා එයාව එමීට රවුම ගෙනිහිල්ලා කියනවා ඔයා ආගියට උදව් කරාට ඔයාට බෑ නේද මේ අර මේ පැත්තකින් ඇයිද මොදක් කියන්නේ වට බෑ නේද කියලා එහෙම කිව්වම මමත්වයේ කැමති නෑ බෑ කියලා. ඈ එයි මට බැරි කියලා එයා ඒක බාරගන්න. මට බැරිද කියලා බලන්න ඕනේ. නැදහත් අයට මෛත්‍රී කරන්න පටන් ගන්න. ඊට පස්සේ ආට චැලෙන්ජ් එකක් අභියෝගයක් විදිහට දෙනවා. අර මේ දෙකම පුළුවන් වුණාට වට බෑ නේද අර වට එදා බැන්න මිනිහයට මෛත්‍රී කරන්න. ඒක බෑ නේද වට යා. එන තරහම දෙන්නේ හැම වෙලෙම වට දුර්වලයිනේ. එහෙම කිව්වම එයා කැමති නෑ එහෙම දුර්වල කෙනෙක්. ඇයි බැරි මට බැරිද කියලා බලමු කියලා අන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට මෙයාව මමත්තේ රෞමයේ ගෙනියලා ටික ටික එයාට මෙයාව එපා වෙන තැනට ගෙනියන්න ක්‍රමීකුත් මෛත්‍රී භාවනා තියෙනවා. හැබැයි කොච්චර දුරට යනවද කියන එක නම් කියන්න බෑ. පරිම පූර්ණ වශයෙන් මෛත්‍රී ඇති වෙනකොට පූර්ණ වශයෙන්ම මමත්වේ නැති වෙන තැනටම එනවද කියලා. හැබැයි මෛත්‍රිය ඔය ක්‍රමයට නැතුව ගත්තොත් නම් ඒ අසීමිතයි අප්‍රමාණයි. ඒ අප්‍රමාණ වූ අසීමිත වූ මෛත්‍රියට එන්න මමත්වේ ඕනේ නැහැ. මගේ අය මම මගේ අය. එහෙම යන්න ඕනේ නැහැ. එහෙම යන ක්‍රමයක් ධර්මයේ නැහැ. දෙලින්ම සබ්බේ සත්තා භවන්තු සුත්තා සියලු සත්‍යෝ සෝපත්.
සර් මමත් කියන්නේ සක්කාය දිට්ඨියේම කොටසක් නේද?
නෑ, සක්කාය දිට්ඨියේ කොටසකට නෙමෙයි මමත් වේ කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය නැති වුණාට මමත් වේ නැති වෙන්නේ නෑ. ඒ නිසානේ මානේ වගේව ඉතිරි වෙනවා කියන්නේ අනාගාමී වුණා. අනාගාමී වුණත් මානේ ඉතිරි වෙනවා. මානේ ඉතිරි වෙනකොට මමත් වේ තියෙන්න එපයි මමත් වේ නැති කොහොමද මානයක් තියෙන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ තමන් පිළිබඳව අදාගෙන තිබෙන වැරදි ප්‍රතිරූපය. තමන් ගැන හදාගෙන තියෙන වැරදි. ඒකේ තියෙන පළවෙනිම ලක්ෂණය තමයි මම තමයි විශ්වයේ තිබෙන වටිනාම දේ. විශ්වයේ තව වටින දේවල් ඇති, වටිනායක් ඇති. හැබැයි විශ්වයේ සාරයක් තිබෙනවා නම් සාරයක් මම තමයි විශ්වයේ තිබෙන සාරය. ඒ සක්කාය දිට්ඨිය හිතන්නේ එහෙම තමයි. ඒ තමයි සක්කාය. හැබැයි මේ බැලුවහම මේ මම කියලා කියන්නේ මොකටද? මම තමයි සාරය කියලා කියන්නේ මොකටද? මේ රූපෙටයි, වේදනයි, ඔය පහින් එක, ඔය පහට. මේව එක්කව සාරයක් නැහැ. හැබැයි රූපේ සාරයක් නැහැ කියලා දන්නවා. හැබැයි රූපේ ආශ්‍රයෙන් හදාගත්ත මම හරිම සාරවත් කියලා හිතනවා. මම තමයි සාරය. මේක නැති වෙන්නේ නැහැ නිකම්ම. මේක නැති වෙන්නේ ක්‍රම දෙකකට. ඒ කියන්නේ නිකන් නම් වශයෙන් හැඳින්වුවොත් ක්‍රම දෙකයි තියෙන්නේ නැති වෙන්න. ඒ ක්‍රමයක් තමයි මේ කියන්නේ නැවත නැවත බලන්න ඇත්තටම මෙතන මම කියන්නේ හරවත් දෙයක්. මෙතන මොකද්ද තියෙන හරය? සාරය මොකද්ද කියලා විපස්සනා කළොත් නැති වෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඇත්තටම සාරය මොකද්ද මේ? විශ්වයේ තියෙන සාරය මොකද්ද කියලා හොයනවා. දැන් මම මාව ගැන හොයන්නේ නැහැ. සාරය. එතකොට මේ විශ්වයේ සාරය දැන් අපි දන්නේ නැහැනේ. අපිට කවුරුද කියන්න ඕනේ? විශ්වයේ සාරය දන්න කෙනෙක් අපිට කියන්න ඕනේ. ඉතින් ඒක තමයි ධර්ම ශ්‍රවණී. ධර්මදේශනයක් කරන විටේ සාරය දුටු කෙනෙක් සැබෑ සාරය දුටු කෙනෙක් දේශනයක් කරන විට අහං හිටියොත් හොඳට සීල් බුද්ධියෙන් අහං හිටියොත් අන්න ප්‍රත්‍යක්ෂන මේ තමයි සාරය. මේ තමයි සාරය. මම නොවේ සාරය. මේ තමයි සැබෑ සාරය. ඒක කියනවා ධම්මසාරය කියලා. ධම්මසාරය කියන්නේ ධර්මයේ තමයි සාරය. ඒක කිදී මම තමයි සාරය. මෙතන තියෙනවා නෑ මම නෙමෙයි ධර්මයි තමයි සාරය. ඒක තේරෙන්නේ නෑ නිකම්ම භාවනාවක්. ඒකට ධර්මය අහන්න ඕනේ. දැන් ඒ ධර්මයක් ඒ සාරයේ දුටු දහමක් තමයි අහන්න ඕනේ. සාරය නැතුව පොත දැක්ක දහමක් නෙවෙයි. සාරයේ දුටු දහමක් ඇහෙනකොට අපි සිහිබුද්ධියෙන් නම් අහන් ඉන්නේ. අන්න එතනදී මෙනෙහි කිරීමත් එක්ක යෝනිසෝමනසකාරයත් එක්ක ගියෝ තේරෙනවා. සාරය ධර්ම. ධර්මය තමයි සාරය. ඒ තේරෙනකොටම මම අසාරයි කියන එක තේරෙනවා. සක්කාය දිට්ඨිය ඇති කරගන්න බෑ මම අසාරයි කියලා තේරෙනවා. මම සාරයි කියලා ගත්තොත් තමයි සක්කාය දිට්ඨිය. ඉතින් මම අසාරයි. මම නිසා. සාරය තමයි ධර්ම. ওই ක්‍රම දෙක තියෙනවා. ධර්ම ශ්‍රවණයේදී ඒ සක්කාය දිට්ඨිය නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් පිළිබඳව කරන විපස්සනාවකින් නැති වෙන්න.
අවසරයි සර්. මේ චැට් බොක්ස් එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා. වර්තමානයේ මේ මොහොතට අවදි වීමෙන් කර්මය ක්ෂය වෙනවා නේද පුරුතුමනි?
ඔව්, මේ මොහොතට එන්න පුළුවන් නම් අතීතයත් එක්ක තිබුණු ඒ බැඳීම් අතහැරෙනවා. අතීතයත් එක්ක බැඳගෙන මේ මොහොතේ ඉන්න බෑනේ. ඒ වගේම අනාගතයේ ජප කර කරත් මේ මොහොතේ ඉන්න බෑ. මෙහෙම වේද, එහෙම වේද, මෙහෙම වුණොත් හොඳයි, අර එහෙම නොවුනොත් හොඳයි කියමින් සිටීම වර්තමානයේ සිටීමක් නොවේනේ. එතකොට මේ ධම්මලේ මේ දෙපැත්තෙම පුරුක් කපලා දානවා. අතීත පුරුකත් කපනවා, අනාගත පුරුකත් කපනවා. එතකොට ඉතිරි වෙන්නේ මේ ක්ෂණය තමයි. ඒක මේ ක්ෂණයේ හිටියොත් එක පැත්තකින් අතීත කර්මවල විපාකයේ දෙන්න අමාරුයි. ඒ විපාක දෙන්න නම් මේ පරම්පරාවක් තියෙන්න එපැයි, මේ සම්බන්ධයක්, දාමයක්, ලින්ක් එකක් තියෙන්න එපැයි. මේ ලින්ක් එක පූර්ණ වශයෙන්ම වර්තමානයේ අවදීන් ඉන්න පුළුවන් නම් මේකේ මේ ලින්ක් නොවි ඉන්න පුළුවන්. يعني සම්බන්ධ නොවි දාමයක් හැදෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා පැත්තෙනොත් ඉදිරියට අනාගතයට පැත්තෙනොත් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නම් එතන කර්මයක් මේ පැත්තෙන් විපාක දීමෙනු සෑහෙන දුරට බේරෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් විපාක දිය යුතු කර්ම සිදුවීමෙනුත් බේර. ඒ දෙපැත්තෙන් බේර. වැඩියම වැදගත්න්නේ ඉස්සරහට සිදුවෙන්න තියෙන දේවල් නොකර සිටීම. ඒක තමයි වැදගත් දේ. වෙච්ච දේ මේ විපාක දෙනවද නැද්ද කියන එකට වැඩිය වැදගත් වෙන්නේ අලුත් කර්ම නොකර ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා.
ආචාර්යතුමනි, ඒ සඳහන් කරපු විදියට මේ සංසාරයේ සිහි බුද්ධියෙන් ගමන් කරනකොට සීක බල වර්ධනය කරනකොට ඒක මේ ක්‍රියාවට උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරනවා නේද කියලා මට හිතෙනවා. ඒක සත්‍යක්ද ආචාර්යතුමනි? මොකද හොඳට සීක බල වර්ධනය කරොත් සිහි බුද්ධියත් ඒකට එකතු වෙලා අපිට මේ සංසාරය යන ගමන සාර්ථකව යන්න ගිය හැකි කියලා නම් මට හිතෙනවා. මම හරිද දන්නේ ආචාර්යතුමනි?
ඔව්, ඒව අවශ්‍යයි. ඒ අපි පුහුණු කරන ඉක්මවා ගන්න ඒ මෙවලම් ඕනේ. ඒ මෙවලම් නැතුව බෑ. හැබැයි සිහි බුද්ධිය තිබ්බොත් තමයි මේ ඒ සීක බල මොනවද කියලා හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක බල පැත්තකින් තියලා පිටේ ඕන තැනට මන්නේ ගන්න පුළුවන්, මන්නේ ඕන තැනට අලවංගුව ගන්න පුළුවන්, අලවංගුව ඕන තැනට පොරව ගන්න පුළුවන්. එහෙම ගත්තොත් නම් අනතුරක් කරගන්නවා මිසක් ඒ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිහි බුද්ධිය තිබුණොත් සහ ඒ සිහි බුද්ධියෙන් අපි හිතුවොත් තමයි ඔය සියල්ලකින්ම උදව් කරගන්න පුළුවන්, උදව් ලැබෙන්නේ. ඒක ඕනේ, අනිවාර්යෙන්ම ඕනේ.
සමේ මමත්වය නිසා අකුසල කර්ම වලින් අපිට බේරෙන එක, අපිට බේරෙන්න ඕනේ කියන එක අපිට ඒක වර්කවුට් කරගන්න පුළුවන්. දැන් මමත්වය නිසා කුසල කර්මයක් කරනවා කියන එක දැන් සර් උදාහරණයක් විදියට ගම්පු. දැන් අපාරේ යනකොට බල්ලෙක් මගේ ඉන්නවා. එතකොට හිතෙනවා අපිට මේ බල්ලට අපි ගෙනියන කෑම එක දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ සර් එතන දැන් එතන ඇත්තටම කියනවා නම් එතනත් සර් මමත්වය නිසා තමයි ඒක එන්නේ. එතකොට සර් අපි එතන ඒක කළේ නැත්නම් අපිට හෘද සාක්ෂිය අපිට දොස් කියනවා. එතකොට සර් ඔතන අපි ඒ ද්වන්දයකට පැටලෙනවා. මෙතනින් කොහොමද ගැලවෙන්නේ? ඒ වගේම සර් මේ හෘද සාක්ෂිය කියන්නේ මමත්වයේම කොටසක්.
ඔව්, ඉතින් අපිට දොස් කියනවා නම් ඒ මමත්වේ තමයි. එයා කොහොමද දොස් කියනවා? අඬ දුන්නත් දොස් කියනවා, නොදුන්නත් දොස් කියනවා. දුන්නත් දොස් කියනවනේ. ඇවිල්ලා බඩගින්නේ දුන්නොත් එහෙම ඉතින් මෝඩ කමනේ. පාගයක් දෙන්න තිබ්බනේ, ඒ ඔක්කොම දුන්නේ කියලා යවන්න ආයෙ දොස් කියනවා.
ඔව් සර්.
ඔව්, නොදුන්නත් දොස් කියනවා, දුන්නත් දොස් කියනවා. එයාගෙන් බැනුනවා නම් ඊට පෙර මමත්වය එයාට සුව නැහැ කිවනේ. එයා කරන කිසි එකක් 100%.
ඔව් සර්.
ඒක තමයි ඇත්ත. එයාට කිසිම එකක් සුව නැහැ. සුව නැති නිසා එවලේට හරි කියනවා පස්සේ වැරදි. එවලේට මොකක් කරත් එවලේට හරි පස්සේ වැරදි. දැන් මේ කාරණේ තේරුම් අරගෙන එයාගෙන් දොස් අහන්න වෙයි කියලා අපි මොකුත් කිරීම හෝ නොකර සිටීම මොඩකම. ඔය ඒක හොඳට තේරුම් ගන්න. මේ පස්සේ මගේ හිත මට දොස් කියයි, ප්‍රශංසා කරයි. ඒ ඒක උඩ අපි වැඩ කරන්න ගියොත් නම් අපි අමාරුවේ වැටෙනවා. මොකද එයාගෙන් සදාකාලික ප්‍රශංසා අහපු කෙනෙකුත් නැහැ. වෙනු නොවසපු කෙනෙකුත් නැහැ. හැබැයි එතන බලන්න ඕනේ ඒ පස්සේ දොස් කියන කතාවට ලකුණු දාන්න එපා. ඒ නිසා වැඩ කරන්න නම් යන්න එපා. එතන බලන්න මේ එයාගේ දුක, ඒ සතාගේ දුක බඩගින්න. ඒ දැකලා ඒ නිසා ඇතිවෙන සංවේදීතාව. උඩ ඒ බඩගින්න නිවීමේ පරමාර්ථයෙන් කැම ටිකක් දෙන්න. අන්න ඒක හරිය වටිනවා. ඒ එතනින් ඉවරයි. බඩගින්න විතර කවුරුත් බලන් ඉන්නවද? බලන් ඉන්නස්සන් දෙන්නේ. බලන් ඉන්නවා නම් දෙනවා. ඒ කතන්දර නෑ. ඊට පස්සේ බලලා ඒ වලි ගෙවණයි කියලා බලාපොරොත්තු නෑ. ඒ කතන්දරස් නෑ. දුන්න. බලලා කනවද? එච්චරයි. ඉතින් වෙන බල්ලෙක් ඇවිල්ලා කෑවොත් එයාට නොදී ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒකත් ප්‍රශ්නයක් කරගන්නේ නෑ නේ අපි. ඉතින් මේක හැමෝටම ඉන්න ඕනේ. අපි ජීවිතේ එක මොහොතක් හරි අඩු කරගත්තොත් එතනින් හින්දනවා රේ මමත් කියලා. එතනින් හරි රින්ගන. දින්දලා මේ එයා යාගේ කරගන්න මේ කරුණාව කරපු දෙයක් එයා එයාගේ කර මුලින් කලේ කරුණාවෙන් තමයි. හැබැයි ඒක ASCII යා රින්දල එයා මගේ මමයි කලේ මගේ කරුණාව කියලා එයා. ඉතින් ඒ වෙනස තමයි තියෙන්නේ ඔය කුසලයේ සහ පුණ්‍යකර්ම. පුණ්‍ය කර්මයේ 100%ක්ම මමත් දෙතියි. කුසල කර්මයට එනකොට කුසලයක් විසක් මමත්වයක් නෑ. හැබැයි කුසලයාස්යෙන් එයා රින්ගලා ඒක පිනක් කරගන්න. පිනක් කරගන්න කියන්නේ අකුසලක් කරගන්න. පින් කරන්න කියන්නේ පින් විතරක් කරගන්න නැවතුණු කෙනෙක් නෑ. පින් කරන්න යනා ඒක නරක් කරගන්න. ඒතර මොනතරම් වාද විවාද ඒක ඉවරයක් නෑ. ඒ පැත්ත ඉවරයක් නෑ. සියද සිය සුදු කර්මත් නෑ, කළු කර්මත් නෑ. ඔක්කා මිශ්‍ර වෙලා. කුසලේ අකුසලේ එහෙම නෑ. ඒක මිශ්‍ර නෑ. කුසලේ නම් කුසල, අකුසල නම් අකුසල.
සෑයි බල්ලා දැක්කට පස්සේ දැන් මේ බල්ලා මෙහෙම කුසගින්න ඉන්නේ එයා විඳපු කර්මයක ප්‍රතිඵලයක් විදිහට අපි හිතලා ධම්මානුපස්සනාවෙන් අපිට මොකක් හේ බලවෙන මොකුත් කරන්නේ නැතුව අපි ගියොත් එතන සර් ඒ தත්ත්වය කොහොමද?
ඔය එහෙම යන්න පුළුවන්. එහෙම ධම්මානුපස්සනා මෙනෙහි කරලා යන්න පුළුවනි. හැබැයි අපි දන්නේ නැහැ මේ බල අපින කරලා තියනවාද කියලා. කැම එකක් අන්නේ වෙලාවෙ මෙච්චර බඩගිනි හිටියට මේ වෙලාව ඒ කර්මයේ ඒ කර්ම එක තව පිනකුත් කරලා තියෙන්න පුළුවන් නේ. කුස පුරව ගන්න. ඉතින් ඒ එහෙම අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා කර්මයේ පිළිමත අපිට හරියටම අනාවැකි කියන්නටයි මේ పూర్ව හේතු හොයන්ටයි අපි දන්නේ. අපිට අනුමාන විතරයි කරන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණේ තමයි මේ කර්මය කියලා කියන්නේ එහෙම නැත්නම් කුසලයේ කියන්නේ කිරීම පමණක් නොවේ. කලීතු දේ නොකිරීම අකුසලයක්. කරන්න තියෙන එක නොකර සිටීම අකුසලයක්. ඒ බරපතල අකුසලයක්. සමාජතර නොකරන්න තියෙන දේක් කිරීමට වඩා කලීතු දෙයක් නොකර සිටීම බරපතල අකුසලයක්. ඒ අකුසලේ විපාක තමයි අපි කවුරුත් කරන්න තියෙන එක අපි කරලා. වෙනේම කරකරි. නොකලීතු දෙය කරා ඒක විපාකත් විඳිනවා. හැබැයි ඊට වැඩිය භයානකයි බරපතලයි කලීතු දෙන්න. ඉතින් අර වෙලාවේ කලීතු දෙය වෙන්න පුළුවන් ඒ බල්ලට ඒ කෑම එක දෙන්නේ. ඒක කරන්න තියෙන එක කරන්න. ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඒ වෙලාවයි කරන්න පුළුවන් නම් කැමති නම් කරන්න.
ගොඩාක් පිං සර්, ගොඩාක් පැහැදිලි සර්.
ඔය මේක බෞද්ධ විග්‍රහයක් නෙමෙයි. අපි මෙතනින් නවත්තු මේ අපාය පිළිබඳ ස්වර්ගය පිළිබඳ කතාව ඉතින් බුද්ධඝමන සම්බන්ධ දෙයක් නෙමෙයි නේ ඒවත් අපාය දිව්‍ය ලෝකේ බුද්ධාගම නිර්මාණත් නෙමෙයි බුදුදහම පහළ වෙන්න කලින්වත් අපායක් තිබුණා දිව්‍ය ලෝකයක් තිබුණා අපාය දිව්‍ය ලෝක ගැන කතා කරපුවත් තිබුණා ඉතින් පෞකාලීනව මධ්‍ය කාලීන යුගයේ වගේ හිටිය මේ ප්‍රකට දාර්ශනිකයෙක් තමයි දාන්තේ ඉතාලියට දාන්තේ මා ලිව්වා මේ අපාය පිළිබඳ කවි ග්‍රන්ථයක් අපාය ගැන අපාය තියෙන එක එක අපිත් කියන නවීති මහ නරක ආදී එහෙම ඉතින් මේ අපායේ ගැඹුරුම තැන කියන්නේ දුකම තියෙන තැන වැඩිපුරම විඳවන්නේ කවුද මේ තාම අර්බුදකාරී අවස්ථාවක මනුෂ්‍ය ලෝකයේ අර්බුදකාරී අවස්ථාවක ඒ අර්බුදේ මානව වර්ගයා නිදහස් කරන්න පුළුවන්කම තියෙද්දි ඒ දේ නොකර හිටපුවා කියලා. දාන්තේ එහෙම කියනවා. වැඩිපුරම ඒ අපායේ පතුලෙම පාතාලයේම විඳවන්නේ නරක කරපු අය නෙවෙයි. අර්බුදකාරී අවස්ථාවක ඒ අර්බුදයෙන් අනිත්‍යය බේරගැනීමේ වගකීම තියාගෙන පුළුවන්කම තියාගෙන උකුත් නොකර ඉන්නවා කියලා නිහඬව ඉන්නවා එතුමා කියනවා. ඉතින් එහි කිසියම් හිතන්න කාරණේකුත් තියෙන බව මතක් කරමින් හිතවතුනි අපි අද මේ හෝරා දෙකක සදහම් සැඳෑවෙන් සමුගනිමු. මේ වැඩසටහනට විවිධ අංශවලින් සහයෝගය දෙනවා දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ස්වේච්ඡා හිතවතුන්, ඒ වගේම සාරාංශ කිරීමෙන් ජානක නලීන් කල්‍යාණ මිත්‍රයන් දෙපළ, ඒ වගේම ડોક્ટર සුජන්ති මේ රාත්‍රියේ අප හැම දෙනා වෙනුවෙන්ම හෝරා දෙකකට වැඩි කාලයක් ඔබතුමේ වටිනා කාලය අරගෙන කැපකරන මේ කරන සද්ධර්ම සේවයට හැම දෙනාගෙම කෘතවේදීත්වය හිමි වෙනවා. හිතවතුනි සෑම දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.